ගරු අනුරධ සනායක මන්ත්‍රතුම බතුමාට විනාඩි 52ක් තියෙනවා.
ලොකු කාලයක් තියෙනවා. ගරු මූලාසනී සභාපතිතුමනි, අද වැදගත් ආයතනයන් සහ වැදගත් තනතුරු කීපයක් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේදී කරුණු ඉදිරිපත් කරන වෙලාවේදී ඒ පිළිබඳ අපේ පැත්තෙනුත් යම් කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බිහිමි ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, මම දැක්කා, මම මූලික කතාවට එන්න කලින් මේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ බොහෝ සංවාදයක් තිබුණා. හැබැයි ගරු සභාපතිතුමනි, අයිතිවාසිකම් මේ වරප්‍රසාද සියල්ල රැකෙන්න ඕන. වංචනිකයන්, අපරාධකරුවන්, ඝාතකයන්ට දඬුවම් දීමේ ක්‍රියාදාමයට යටින් ඒ කිසිදු අයිතිවාසිකම් හෝ වරප්‍රසාදයන් ආරක්ෂා විය යුතු නැහැ. වංචනිකයන්, ඝාතකයන්, අපරාධකරුවන් දඬුවම් දීමට උඩින් වරප්‍රසාද තිබිය යුතුනේ. එනිසා සෑම මන්ත්‍රීවරයෙක් වේවා, ඉහළ රාජ්‍ය නිලධාරියෙක් වේවා, හැම දෙනාම මේ රටේ සමාන පුරවැසියන් ලෙස සලකා කටයුතු කිරීම අපරාධවලට එරෙහිව ගනු ක්‍රියාමාර්ගවලදී වැදගත් කියලා අපි කල්පනා කරනවා. කෙසේ වුවත් මේ විවාදයේදී වැඩිපුර සාකච්ඡා මේ මෑත කාලයේ වැඩිපුරම සාකච්ඡාවට බඳුන් වෙලා තිබුණේ මැතිවරණ කොමිසම් සභාව. එක පැත්තකින් මැතිවරණ පිළිබඳව ඇති වී තිබෙන අස්ථාවර භාවයත්, අනිත් පැත්තෙන් මැතිවරණ කොමසාරිස්තුමා එහි මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ යම් යම් ප්‍රකාශත් මංගනේ අපි බරපතල ලෙස කල්පනා කරන්න ඕන. මොකද අම්බලංගුඩ ඇයුනි. කෙසේ වුවත් ඒවත් විශාල ලෙස මැතිවරණ කොමිසම පිළිබඳ සාකච්ඡාවට බඳුන් වෙන්න හේතු සාධක සැපෙව්වා. පුවත්පත්වල ශීර්ෂ පාඨ, කාටුන් ශිල්පීන්ගේ කාටුන් වලින් මැතිවරණ කොමිසම සහ ඒ ක්‍රියාදාමයන් සාකච්ඡාවට බඳුන් කළ තියෙන සමාජයේ හමුවේ. කොමිසමේ සභාපතිවරයාම කිව්වා, පළාත්පාලන මැතිවරණ වකවානුවේදී පළාත්පාලන මැතිවරණ පැවැත්වනවා නැද්ද කියන එක වෙලාවකද කිව්වා, දැන් බෝලේ තිබෙන්නේ පළාත්පාලන අමාත්‍යවරයාගේ අතේ, ඔහු ඒක කලිසමේ අතුල් අතුල් ඉන්නවා කියලා කිව්වා. හැබැයි පහුගිය නොවැම්බර් මාසේ පළවෙනිදා පළාත්පාලන අමාත්‍යවරයාගේ අතේ තිබුණු බෝලය කොමසම සතුව කොමිසම වෙත යොමු කරා. හැබැයි දැන් බරපතලම තත්ත්වය, ගරු සභාපතිතුමනි, කොමිසම සතුව තිබෙන මේ බෝලය ඉතාමත් කුමන්ත්‍රණකාර ලෙස, නිර්ලජ්ජිත ලෙස, ලැජ්ජසහගත ලෙස නැවත විනිසුරුවන් වෙත මාරු කිරීම සඳහා උත්සාහයක් තිබෙනවා. ඒ මේ පාර්ලිමේන්තුවත්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත්, ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබඳවත් නිකං වාක්‍ය ඛණ්ඩ නෙවෙයි, නිකං වේදිකාවේ මුර දෙන හඬ නෙවෙයි, සැබවින්ම හෘද සාක්ෂිය ප්‍රශ්න කළ යුතු තිබෙනවා. ගරු සභාපතිතුමනි, දැන් මෙම පළාත්පාලන මැතිවරණ පැවැත්වීම සඳහා පෙබරවාරි මාසේ 17 වෙනිදා, පසුගිය පෙබරවාරි මාසේ 17 වෙනිදා, අද 17 නොවැම්බර් 17, මීට මාස 9කට පෙර ගැසට් කරන ලද සීමා නීරණ අභියාචනා කමිසමේ චක්‍රලේ සීමා නීරණ අභියාචනා කමිසමේ ගැසට් එක පදනම්ව නඩුවක් ගොනු කොට තිබෙනවා. ගරු සභාපතිතුමනි, යම් කෙනෙකුට යම් අසාධාරණයක් වුවොත් ඒ අසාධාරණය පිළිබඳව අධිකරණයට ගොත් සමට සාධාරණ ඉටු කර ගැනීම සඳහා තිබෙන යුක්ති සහගත අයිති අපි පිළිගන්නවා. නමුත් මෙතන තිබෙන්නේ අසාධාරණයකට ලක්වීමේ හේතු කොටගෙන ඒ සාධාරණ ඉටු කර ගැනීම වෙනුවෙන් අධිකරණය පිහිට පැතීම සඳහා යන යුක්ති සහගත ක්‍රියාදාමයක් නෙවෙයි. මේ මුළු මනින්ම ගරු සභාපතිතුමනි, අධිකරණය තමන්ගේ වංක දේශපාලන වමනාව වෙනුවෙන් උපයෝගී කර ගැනීම. අධිකරණය හමුවට සාධාරණත්ව වෙනුවෙන් පියමං කිරීමත්, අධිකරණය තමන්ගේ වංක දේශපාලන අරමුණ වෙනුවෙන් උපයෝගී කර ගැනීමත්, ඒ දෙක හරියට අපි බෙදාවෙන් කරගත යුතු තිබෙනවා. මේ වංක වමනාව. එනිසා මේ අධිකරණය හමුවේ මේ ගොනු කර තිබෙන නඩුව සාධාරණත්වයේ යුක්තිය පිළිබඳ නඩුවක් නෙවෙයි. වංක භාවයේ කැතකම, නිර්ලජ්ජිත දේශපාලන පරාජයේ වියරුව පෙන්නුම් කරන නඩුවක්. එනිසා මේ අරමුණ අපිට පැහැදිලි. දෙක, මේට අහුල් වී තිබෙන්නේ කවුද? විශේෂම ගරු සභාපතිතුමනි පෙස්සම්කරුවෝ හය දෙනෙක් ඉන්නවා. මේ පෙස්සම්කරුවන්ගේ හය දෙනා ගැන විලියම් ගොපල්ලව මාවත නුවර ඉන්නවා වඩුගෙදර විජේරත්න. ඒ කවුද කියන එක මම කියන්න ඕනේ නැහැ. දවස් 3කට කලින් ජනාධිපතිතුමාට හම්බුණා තිලින බණ්ඩාර තෙන්නකෝන්. ඔහුගෙන් අහගන්න මේ කවුද කියලා. මහනුවර. ඒ වගේම තව ඉන්නවා කීර්ති මහින්ද කරුණාතිලක කුමාර කෙවිටිය හල්මිල්ල වැව. ඔබතුමා හොඳට දන්නවා දයාසිරි එමුතුමා. මේ කවුද කියන්නේ? ආ ඔබතුමාගේ කතාවේදී පිළිතුරු දෙනවා. ආරයි කරන්න. හරි හොඳයි. නෑ මම කීවිච්ච එක මම කියන මගේ අදහස. ඒ වගේම සුභාසිරි නිවස එනසල් බැද්ද පට්ටිය ගෙදර බණ්ඩාරවිල. ඒ කවුද කියන්න? මේ පාර්ලිමේන්තු ඕනවටත් වඩා ඉල්දරු වී තිබෙනවා. ඒ හාලියල තියෙන සබත්තාවෙන් කුමක්ද කියන්නේ? ඒ වගේම යෝහාන් ධනුෂ්ක 51 හන්දිය දෙනියාය ලක්ෂ්මන් යාපා අභිවර්ධන අමාත්‍යවරයාට එහි තිබෙන දේශපාලන සබත්තාවය මේ පාර්ලිමේන්තු ඉල්දරු වී තිබෙනවා. නෑ කියන්නේ? ඔව්. ආරයි එච්චරයි. ඔව් 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 ඔව්. ආව් ඒ කියන්නේ ගරු සභාපතිතුමනි පොල් ගහට ගියපු මිනිහටත් කියන්න උත්තරයක් තිබුණා. කිතුල් ගහට අපේ පැත්ත වැඩිපුර තියෙන පොල්නේ. ඒ නිසා ඔබතුමාගේ පිළිතුර මට ඒ තරම් මම බැරෑරුන්නේ සලකන්නේ. මොකද අපි දේශපාලන ඉන්න අය. හොඳට මතක තියාගන්න. ඒ නිසා මෙම අධිකරණයේ තමන්ගේ වංක දේශපාලන උවමනාවෙන් උපයෝග කරගන්න විතරක් නෙවෙයි. ඒ වංක පිරිස මේ පාර්ලිමේන්තු අපි ඉදිරිපිට ඉන්නවා. මම අහනවා තමුන්වහන්සේලා මේ වංක ක්‍රියාදාමයට අහුල් වී තිබෙන කුමන අරමුණින්ද? ඒ අරමුණ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. පළාත් පාලන මැතිවරණය කරු සභාපතිතුමනි කාලාන්තර සිට දිග්ගැසමින් තිබුණා. අවුරුදු දෙකහමාරකට වඩා වැඩි කාල පරිච්ඡේදයක් එක පස්සට දමා තිබෙනවා. ආයතන බිඳ වැටි තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය සඳහා උවමනාවෙන් උවමනාවන් මුළුමනින්ම බිඳවට්ටවා තිබෙනවා. විකෘති ඡන්ද ක්‍රමයක් තිබ එක වෙනස් කරා. ඒ සඳහා විශාල අරගලයක් තිබුණා. ඡන්ද ක්‍රමය මේ පාර්ලිමේන්තුවේ සම්මත කරා. සීමා නිර්ණය විකෘතිභාවයක් තිබුණා. ඒ වෙනස් කරා. නව ඡන්ද ක්‍රමයට අනුව නගර නව ඡන්ද ක්‍රමයට අනුව මහනගර සභා ආඥාපනතත් මහනගර සභා ආඥාපනතත් ප්‍රාදේශ සභා ආඥාපනතත් සංශෝධනය කරලා සම්මත කරලා දුන්නා. ඇමතිවරයා නොවැම්බර් මාසේ පළවෙනිදා ගැසට් කරා. දැන් ඉතා කුඩා කල්ලියක් තමන්ගේ පටු දේශපාලන උවමනාව වෙනුවෙන් ඒ මුළු මහත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේම පසට ඇදීම පසට තල්ලු කිරීම සඳහා දරන මේ නිර්ලජ්ජිත උත්සාහය මේ පාර්ලිමේන්තුව හිලා දැකිය යුතු නැද්ද? මොකද මේ කරන්න හදන්නේ? මේ කුමක් වෙනුවෙන්ද? මේ ඉතාමත් වර්ධ සහගත මේ උවමනාවට අවතීර්ණ වී තිබෙන කුමක් දරමුණ මේ පාර්ලිමේන්තුව දැනගත යුතු තිබෙනවා. ගරු සභාපතිතුමනි අපි ඕනතරම් දැකලා තිබෙනවා ජනමතයට බය සැඟවිච්ච නායකයන්ට ලෝක ඉතිහාසයේ උරුම වෙච්ච තැන මම අතිගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ. ජනමතයට බියවි ඔබ හෝ ඔබගේ කණ්ඩායම කටයුතු කරනවා නම් ඉතිහාසයේ ඔබට හිමි විය යුතු තැන අද සිට මේ පාර්ලිමේන්තුවේ ලියවෙන බව මතක තබා ගන්න. අද සිට ලියවෙන බව මතක තබා ගන්න. මේ තමුන්වහන්සේ සෙල්ලම් කරන්න මේ රටේ ජනතාවත් එක්ක ජනතාවගේ පරමාධිපති බලයත් එක්ක ජනතාවට තමන්ගේ නියෝජ්‍යන් තෝරා පත් කර ගැනීමේ අයිතිය සඳහා තිබෙන බලය සමග ඉතාමත් කැත නිර්ලිජ්ජිත දේශපාලන සූදුවකට මේ පාර්ලිමේන්තුව ඉඩ කඩලා බදිය යුතුද? ඒ විතරක් නෙවෙයි. මෙවැනි නිර්ලජ්ජිත ජනතා මතයට බය සැඟව ගියපු නායකයන්ට ඉතිහාසයේ උරුම වූ කුණුබක්කියක් තිබෙනවා. ඒ කුණුබක්කිය කාට කාටද උරුම වෙන්නේ කියලා තමුන්වහන්සේලා තේරුම් ගන්න. දේශපාලන රඳාපවතින ගේම් මත නෙවෙයි. ගේම් මත සතුටු වෙන්න පුළුවන්. ගේම් මත දේශපාලන ගේම් මත කාට හරි ඒ මොහොතේ තෘප්තිමත් වෙන්න පුළුවන්. හැබැයි දේශපාලන ගේම් මත රඳාපවතින තා කෙටි කාලයක් බව තමුන්වහන්සේලා මතක තබා ගන්න. දෙක මේ මැතිවරණ කල් දැමීමේ ජනතාවට තමගේ පරමාධිපත්‍ය බලය නිසි ලෙස ඉටු කරගන්න අවස්ථාව ලබා නොදීම නිසා ලෝක ඉතිහාසයේ මොනතරම් ලේගරි වෙගිරීම් සිදු වී තිබෙනවද? අපේ රටේ 1981 සංවර සභා මැතිවරණයේදී යාපනයේ ජනතාවට තමගේ නියෝජ්‍යයන් සාධාරණ ලෙස තෝරා පත් කර ගැනීමට අවස්ථාව ලබා නොදීම මොනතරම් ලේ ගංගාවක් මේ රට තුළ හැලුණත් වගේම 1982 පැවැත්විය යුතු මහමැතිවරණේ කල්දැමීම හේතු කොටගෙන තමන්ට තමන්ගේ ජනතාව තෝරා ජනතාවට තමන්ගේ නියුත්‍ය තෝරාපත් කර ගැනීමයි අයිතිය. ඊනියා ජනමත විචාරණ කර කල්දැමීම හරහා මේ රටේ මොනතරම් ලී වැගිරුණාද? මිනිස් කඳු ගොඩ ගැහුණා මේ රටේ. තමුන් වහන්සේලගේ පටු දේශපාලන වමනාව වෙනුවෙන් එවැනි ලේ ගංගා දැමි දැකීමේ පිපාසකින් තමුන් වහන්සේලා පෙළෙනවද? කොහොමද දැනගන්න කැමති? ඒ නිසා ගරු සභාපතිතුමනි, මා ඉතා වගකීමෙන් කියන්නේ මේ රටේ ජනතාවගේ ජනමතයත් එක්කත් ජනතාවගේ පරමාධිපත්‍ය බලයත් එක්කත් මැතිවරණත් එක්කත් මේ කරන සූදුව නතර කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පියවර ගත යුතුයි. ඔහු තේරුම් ගත තිබෙනවා ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ජනතාව තමන්ට ලබා දෙන ලද ජනවරමේ තිබෙන පිටුපස බලය මොකද්ද? මොකද්ද ජනවරමේ බලය? ඒක තේරුම් ගන්න ඕන. හැම කෙනෙකුටම ওই පුටුවේ වාඩි වුණාට පස්සේ තමන් බලයට පත් කරන ලද ජනවරමේ බලය අංශු මාත්‍රයකවත් මතක් නොවුණු බව තමයි ඉතිහාසය පෙන්눔 කරලා තිබෙන්නේ. අවුරුදු දෙකමාරක් වැනි කෙටි කාලයක් යනකොට වර්තමාන ජනාධිපතිතුමාටත් එම ජනතාවගේ සැබෑ ජනවරමේ බලය අමතක වුණාද කියන සාධාරණ සැකයක් අපි හමු වී තිබෙනවා. මේ මා දන්නේ ඔහුගේ අවබෝධය සහිතවද? මා දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුගේ අවබෝධයෙන් තොරව මෙහෙම වෙන්න බෑ. මා දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැබැයි ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවේ නම් ඔහුගේ අනසකට යටත් නොවුණු යම් ඉඟුරු කල්ලිය වැනි කල්ලියක් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැහැගෙන තිබෙනවද කියන එක තමයි පාර්ලිමේන්තුවට කියන්න ඕන. මොකද ජනවරම මොකද තිබුණේ? අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙමින් තිබෙනකොට සමහර අවස්ථාවල අද මේ කුමන්ත්‍රණය ඉන්න බොහෝ පිරිස් එදා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම වෙනුවෙන් අත උසවපු අය 18 වෙනි සංශෝධන සම්මත කරන්න මේ පාර්ලිමේන්තුවේ පඹයින් වගේ අත උසවපු අය සිරාණි බණ්ඩාරනායක නිරපහරිනකොට සිරාණි බණ්ඩාරනායක නිරපහරින එය විවිත්ති කූඩුවට නංගවලා නඩුකාරයෝ හැටියට කටයුතු කරපු කැත ඉතිහාසයත් වෙන ප්‍රජාතන්ත්‍රවාදය වැළැවිලි පිළිබඳ කැත ඉතිහාසයත් වෙන පුද්ගලී මම අහනවා ඒ දිගුවද තමුන් වහන්සේ මේගෙන යන උත්සාහ කරමින් තිබෙන්නේ? එනිසා ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරමෙන් අපේක්ෂා කරේ ඒ වර්ධනමෙන් තිබුණ ඒකාධිපතිත්වයත් ඒ ගොඩනැගීමෙන් තිබුණ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය බිඳවැටීමේ අරමුණක් එදා ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාවගේ පරමාර්ථ ජනතාවගේ ජනවරම පිටපස තිබුණා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තීරුම් ගත යුතු කියලා මම විශ්වාස කරනවා ජනාධිපතිවරය හැටියට. එනිසා මේ විගයන්නේ මේ විගඩම්කාරී විසුලුකාරී තමන්ගේ කෙටි කාලනේ බලය සහ තමගේ කෙටි කාලන ප්‍රවත්ම වෙනුවෙන් මේ ගනු ලබන මුග්ධ හිතුවක්කාරී තක්කඩි ක්‍රියාවන් ගරු සභාපතිතුමනි මේ රටේ මහා දේශපාලන ලේවිලක් බවට පරිවර්තන වීම වළක්වන්න බෑ. එනිසා ජනතා විමුක්ති පෙරමුණ අපි සහතික කරනවා මේ කුමන්ත්‍රණකාරී පියවර පරාජය පත් කිරීම වෙනුවෙන් අපට එකඟ විය නොහැකි අය පවා සමග එකඟව මෙය පරාජය පත් කරන්න සූදානම්. ඒ සහතික කරනවා. මේ පරාජය පත් කළ යුතුයි. තුන් හතර දිනකගේ දේශපාලන දාදු කෙලියකට මේ රටේ ජනතාවගේ ජනවරම යටත් කිරීමට ඉඩ ලබන්න දී යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වීමේ හේතු කොටගෙන විශාල බැටකෑම ඉතිහාසයක් උරුම වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් අපේ පක්ෂ තහනම් කිරීමේ හේතු කොටගෙන අපේ නිදහස දේශපාලන කිරීමේ අවස්ථාව ලබන දී මේ හේතු කොටගෙන මා ඉතිහාසයේ ඛේදජනක ඉරණම් වලට මුණ දීපු දේශපාලන ව්‍යාපාරයක් අපේ. එදා ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් කොතනද පහරක් එල්ල වෙන්නේ? ඒ පහර පරාජයට පත් කිරීම දුටු තැන පරාජයට පත් කිරීම සඳහා අපි සූදානම්. ඒ නිසා මේ ඉතාමත් පටු නිර්ලජිත උත්සාහය මේ 22 වෙනිදා තමන්ගේ ගෝල බාලින් හරහා අධිකරණයේ ඉල්ලා අස්කර ගන්න කටයුතු කරන්නේ නැත්නම් මේ රටේ දේශපාලන පෙත එල්ලෙන වෙනත් දිශාවකට බව හොඳින් තේරුම් ගත යුතුයි. දේශපාලන පෙත තිබෙන ජනාධිපති පුටුවේ හෝ ජනාධිපති වටේ ඉන්න කණ්ඩායම කතේ පමණක් නෙවෙයි මේ රටේ දේශපාලන පෙත තිබෙන්නේ. මේ රටේ දේශපාලන පෙත තිබෙන ජනතාව ගති. එනිසා මේ මැතිවරණ පැවැත්වීම සඳහා කරන බාධාවන් ඒ බාධාවන් හිතුවක්කාර ලෙස තක්කඩි ලෙස දැනුවත්ව වංකභාවයේ කරන මේ බාධාවන් එළබෙන 22 වෙනිදා අධිකරණ හමුවේ ඉල්ලා අස්කර ගන්න සූදානම් නොවන්නේ නම් මේ රටේ දේශපාලන පෙත නව ආකාරයක ලියවෙන බව මේ මහතුරු සියලු දෙනාම ලියාගත යුතුයි. ජනාධිපතිතුමාගේ සිට ඔහුගේ චක්ගෝලෙන් සියලු දෙනාම ලියාගත යුතු දේශපාලන පෙත ලියවෙන්නේ කොහොමද කියන මේ නාටකමට කරු සභාපතිතුමනි අපි කවුරුත් සහය දෙන්න ඕනේ. එනිසා මැතිවරණ කොමිසම සභාව ඒට තිබෙන විශාල කාර්යභාරයක් ඒ වගේම දේශපාලන ව්‍යාපාරය හැටියට අපිට මෙරටේ පුරවැසියන්ට පුරවැසි සංවිධානවලට සුවිශේෂ කාර්යභාරයක් තිබෙනවා. මේ පටු දේශපාලන කල්ලියක ගිවමනා වෙනුවෙන් මේ මැතිවරණ කල් දැමීම සඳහා දරන මේ ප්‍රයත්නය පරාජයට පත් කිරීම සඳහා මේ රටේ සියලු දෙනාට දායකත්වය සපයන්න කියලා අපි ආරාධනා කරනවා ඉල්ලා සිටිනවා මේ පරාජයට පත් කළ යුතු ප්‍රයත්නයක් මේ පාර්ලිමේන්තුවේ හෙළා දැකිය යුතු ප්‍රයත්නයක් මෙය අපේ රටේ කවදාවත් සිදුවීමට ඉඩ ලබන දිය යුතු ප්‍රයත්නයක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ රටේ මාර්ගසිතේ මැදෙනවාද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අකුලා දමමින් වෙනත් දිශාවකට මාර්ගසිතේ එළෙනවාද කියන තීරණය මේ මැතිවරණ තේ කරඳා පවතින ගරු සභාපතිතුමනි මේ මා විශේෂයෙන් අවධාරණය කරන්න මේ තක්කඩි හිතුවක්කාරී නිර්ලජිත උත්සාහය එලිදරව් වී තිබෙන උත්සාහය
ඕඩර් ප්ලීස් ඔබතුමා පොයින්ට් පොවන එකද
එදිරිගිරීමක් මන්ත්‍රීතුමා
දැන් අවශ්‍ය නැහැ මම කතා කරන්න
මම ඔබතුමාගෙන් අහන්නේ දැන් ඔබතුමා මෙහෙම ලස්සනට කතා කරනකොට පළාත් සභා ඡන්ද කල් දාන්න ඔබතුමා
හිතනකොට ඒ ගැන එතුමා හොඳයි ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ ඉතා පැහැදිලි ඒ වෙලාවේදී පළාත් සභා මැතිවරණයේ පළාත් පාලන මැතිවරණ සඳහා නව ඡන්ද ක්‍රමයක් හදලා තිබුණා පළාත් සභා මැතිවරණ නව ඡන්ද ක්‍රමයක් ඇතුළත් කළ යුතු තිබුණා මේ පාර්ලිමේන්තුවට කාන්තා නියෝජන වැඩි කිරීම සඳහා 50ක් ඉදිරිපත් කළා තිබුණා ඒ කාර් පාර්ලිමේන්තුව සම්මත කරනවා නම් පළාත් සභාවල කාන්තා නියෝජන වැඩි කරන්න අනිවාර්ය ලෙස ඒ තිබෙන ඡන්ද ක්‍රම වෙනුවට වෙන ඡන්ද ක්‍රමයක් අවශ්‍ය වී තිබුණා ඒ නිසා සමානුපාතික ඡන්ද ක්‍රමයේ ඉවත් වෙන කොට්ටාසර මන්ත්‍රීවරයෙක් ලැබෙන කාන්තා නියෝජනයේ ලැබෙන නව ඡන්ද සමානුපාතික රැකෙන නව ඡන්ද ක්‍රමයක් වෙනුවෙන් අපි පෙනී හිටියා ඒ වෙනුවෙන් අපි මනාප ක්‍රමයේ අහෝසි වෙන ඒ මොකද හැබැයි බොහෝ අයට ඒක රිදුණු බව මම දන්නවා ඒ මොකද මනාප ඡන්ද ක්‍රමයේ හැම වෙලාවෙම කළු සල්ලිකාරයන්ට හොඳ උල්පතක් කළු සල්ලිකාරයන්ට උල්පතක් මනාප ඡන්ද ක්‍රමයේ ඒ නිසා තමන් එක් රැස් කරගෙන ඉතර මහා ධනේ මනාප ඡන්ද ක්‍රමයක් කරා දියත් කිරීමේ සැලසුම ඒ පළාත් සභා ඡන්ද ක්‍රමයට අර ඇකුළුණා ඒ ඇකුළුණේ වේදනාව එතුමාලට තියෙන බව මා දන්නවා ඒක මම දන්නවා එතුමාලට මේ වේදනාවක් තියෙන බව මොකද තමුන් වාසලයි කළු සල්ලි එදා වගේ අද කොට්ටාසයකට යොදවන්න බෑ හිටපු ගමන් කොට්ටාසයට අවිල්ලා හාල් බෙදන්න පටන් ගත්තෝ රෙදි බෙදන්න පටන් ගත්තෝ තකරම් බෙදන්න පටන් ගත්තෝ මේ මූණ බලපු නැති මිනිහා ඡන්දයක් කෙනෙකුට මේවා බෙදන්න පටන් ගන්න ඒ නිසා කොට්ටාසයක් ඇතුළත වැඩියෙන් සල්ලි යදවීම තමයි කොට්ටාසෙන් ප්‍රතික්ෂේප වෙන්න හේතුව ඒ නිසා තමුන් වාසලයි කළු සල්ලි වලින් ඡන්ද කරපු කාලය අවසන් වෙනවා ඒ නිසා තමයි අපි ඒකට සහය දුන්නේ ඒකත් හොඳයි එතුමා මට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඒක පැහැදිලි කරන්න. ඒ නිසා මා කියන්නේ මේ පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සඳහා ඇති හිතාමතා ඇති කරන ද බාධාවන් කරුණාකරලා ඉවත් කරන්න. දැන් මොකද වෙලා තිබෙන්නේ? මේ චූදිතයන් කවුද කර සෝපාපතුමනි? මේ චූදිතයන් බවට පත්ලා තියෙන අමාත්‍යවරය ෆයිස මුස්තාපා අමාත්‍යවරය සහ එහි ලේකම්වරය. ඔවුන් තමයි චූදිතයන්. මේක චූදිතයන් බවට පත්ලා නැහැ මැතිවරණ කොමිසම. මේක චූදිතයන් බවට පත්ලා නැහැ දැන් නැති වුණත් හිටපු සීමා නිර්ණ කොමිසම මේ දෙදෙනා පමණ චූදිතයන් බවට පත් වුණේ කොහොමද? ඒ විතරක් නෙවෙයි මේ විත්තිය පාර්ශ්වයෙන් පෙනී හිටින්නේ කවුද? ෆයිස මුස්තාපාගේ කනිෂ්ඨ නීතිඥය. විත්තිකරුව ෆයිසර් මුස්තාපා. පැමිණිලිකරුගේ නීතිඥය ෆයිස් මුස්තාපාගේ මේක නිකන් මුස්තාපා වර්සස් මුස්තාපා නඩුවක්. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේක මුස්තාපට රේ මුස්තාපා අපි අහන තමුනස මොකද්ද මේ කරන්නේ මේ විකඩංකාරී මේ විසුලුකාරී මේ නඩුව අයින් කරගන්න තමුනසලට අඩුම තරමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හෝ මේ රටේ ජනතාවගේ ජනතා පරමාධිපත්‍ය පිළිබඳ හෝ යම් හැඟීමක් තිබෙනවා නම් තමගේ චක්ගෝලයන්ට ගිහිල්ලා අද නියෝගයක් දෙන්න මේක අයින් කරගන්න කියලා නැත්නම් දේශපාලන පෙත එල්ලෙන්නේ කොහොමද කියලා මතක තබා ගන්න මම වවධාරණය කරන මේක නැවත නැවතත් එනිසා ගරු සභාපතිතුමනි ඒක තමයි පළමු කරුමට ඉදිරිපත් කරන්න තිබුණු මේ මැතිවරණ පිළිබඳව මැතිවරණ කොමිසම සභාවත් එක්ක සම්බන්ධ වෙන දෙවෙනි එක විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට පත් වුණේ වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් ලබා දීම අරමුණු කරගෙන ඒ දඬුවම් ලබා දීම අරමුණු කරගෙනම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයක් ගොඩනැගුවා බොහෝ අය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට විශාල චෝදනාවන් එල්ල කරමින් තිබෙනවා හැබැයි ඔය චෝදනාවන් එල්ල කරන බොහෝ පිරිස කවුද කියලා බැලුවොත් අඩුම තරමේ මිලියන 50කවත් නඩුවක් තියෙනවා නඩුව සඳහා පරීක්ෂණයක් තියෙනවා FCID කි. ඒ අය තමයි ওই වැඩිපුර කතා බහ කරන්නේ. කොහොම වුණත් ගරු සභාපතිතුමනි දැන් ඕකෙත් මේ නීතිමය ප්‍රශ්නය ගැන සාකච්ඡා කරමු. මම කියන්නේ මෙහෙමයි. අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භයේ සිටම රටේ ආන්දෝලනයට තුඩු දෙන සමහර සිදුවීම් තිබෙනවා නම් ඒ සිදුවීම් ආරම්භය විශේෂ පොලිස් කොට්ටාස ගොඩනගා තිබෙනවා. අපේ රටේ එක කාලයක් ත්‍රස්තවාදී තර්ජනයකට අපි මුහුණ දීලා තිබුණා ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුව විසින් නව කොට්ටාසයක් ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකයේ ගොඩනැගුවා මොකද ඒක ගරු කතා නම 60 තිබ්බේ නැහැ ඒක 1940 තිබුණේ නැහැ පොලිසිය ඇයි 60 40 දී ත්‍රස්තවාදී තර්ජනයක් තිබුණේ නේ හැබැයි ත්‍රස්තවාදී තර්ජනයක් ආවට පස්සේ පොලිසිය රජයක් විසින් ත්‍රස්ත විමර්ශන ඒකකයක් ගොඩනැගුවා ඊළඟ ගරු සභාපතිතුමා අපේ රටේ වේගයෙන් මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගුණා. ඒක 60 70 තිබුණේ. හැබැයි මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයක් කියනකොට මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂ ඒකකයක් නාකොටික් වෙන ඒකකයන් ගොඩනැගුව පොලිස් දෙපාර්තමේන්තුව අනුයුක්තව. එහෙනම් ප්‍රශ්නයක් එනකොට තමයි ඒ ප්‍රශ්නට අනුබද්ධව පොලිස් දෙපාර්තමේන්තුව නව කොට්ටාස ගොඩනගන්නේ. ඒ අනුව තමයි අපේ රට බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ නව විෂයක් පෞගිය දශකයේ සාකච්ඡා වුණා. ටෙන්ඩර් මගදී අරා සිදුවෙන ගනුදෙනු, බැංක EPF අරමුදලේ සල්ලි වලට සිද්ධ වෙච්ච විනාශේ, කොටස් වලඳ පොලේ ගනුදෙනු, විශාල අපේ රටේ ඉඩම් ලබා දීමේදී එහි හිටපු පුත්තු විසින් ගහන ලද ගේම් මේ සියල්ල සාකච්ඡා වෙමින් තිබුණා. ඒ නිසා රටේ නව අපරාධ ශාස්ත්‍රයක් විවෘත වුණා. ත්‍රස්තවාදී අපරාධක ශාස්ත්‍රයක් විවෘත වුණා වගේම කුඩු මත්ද්‍රව්‍ය අපරාධ ශාස්ත්‍රයක් විවෘත වුණා වගේම අපරාධ ශාස්ත්‍රයක් විවෘත වුණා මූල්‍ය අපරාධ කියලා. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ බලයක් තිබෙනවා. ඒ නව අපරාධ ශාස්ත්‍රයේ පිළිවද නව පරීක්ෂණ කොට මූල්‍ය අපරාධ විමර්ශන කොටස පිහිටවන්න. කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. මම කියන්නේ මූල්‍ය අපරාධ විමර්ශන විතරක් නෙවෙයි, අපේ රට විශාල පරිසර අපරාධ සිදුවීම් තිබෙනවා. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ FCID එක පන්නේ පරිසර අපරාධ කොටසකුත් ගොඩනගන්න ඕනේ. මොකද ඒකට බිය යුතුනේ. බියවන්න ඕනේ කවුද? පරිසර අපරාධ කොටසකට බිය වෙන්න ඕන පරිසරයට අපරාධ කරන අය. මූල්‍ය අපරාධ කොටසකට බිය වන්න ඕන මූල්‍ය අපරාධ කරපු අය. කුඩු වස කුඩු මත්ද්‍රව්‍ය පිළිබඳ නිවාරණ ඒකකයට ඒකට ඇරිව තියෙන ඒකකයට විරුද්ධ වෙන්න ඕන කුඩු මත්ද්‍රව්‍ය විකුණන අය. ඒ අය තමයි ඒකට විරුද්ධ වෙන්න ඕන කපු තිබෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මූල්‍ය අපරාධ විමර්ශන කොටස පිහිටවීම මම හිතන්නේ අසාධාරණයි. එකල යුතුයි. හැබැයි තියෙන ප්‍රශ්නේ ඒ මයිකංග වෙන ප්‍රශ්නයක් තිබෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොටසට කෙලිම පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ ඒකකයක් තිබුණා. දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයකින්. දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයට එන පැමිණිලි තමයි ඔවුන් යම් මූලික විමර්ශනයේ ලක් කරලා ඒ මූලික විමර්ශනයෙන් පසුව එම ආයතනය විසින් එම පැමිණිලි ගරු සභාපතිතුමනි එම පැමිණිලි අදාළ විමර්ශන ඒකකයට යවනවා. ඒ අනුව දූෂණ විරෝධී ලේකම් කාර්යාලය තමන් වෙත ආපු පැමිණිලි මූල්‍ය අපරාධ විමර්ශන කොටසට ඒව 253ක්, අල්ලස් කොමිසමේ වලතන 146ක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වලතන 40ක්, පොලිස් පත්‍රය යොමු කරලා තිබෙන 23ක්, පොලිස් නීති කොටසට යොමු කරලා තිබෙන 1ක්, පොලිස් වංචා විමර්ශන කොටසට යොමු කරලා තිබෙන 6ක්. මූල්‍ය අපරාධ විමර්ශන කොටසට කෙලිම පැමිණිලි ඉදිරිපත් කරන්න බැරි වුණාට මූල්‍ය දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ඔවුන් මූලික විමර්ශනයෙන් පසුව ඒ පැමිණිලි අදාළ ආයතනවලට යොමු කරනවා. ඒක වැදගත් ක්‍රමයක්. මෙතෙක් කාලයක් වෙන දේ තමයි ඊට පස්සේ ඕනෑම පුරවැසියෙකුට ගිහිල්ලා කමිටු ලේකම් කාර්යාලයෙන් අහන්න පුළුවන් තමන්ගේ විමර්ශනයේ සිදුවී තමන්ගේ ප්‍රශ්නෙ සිදුවී තිබෙන කුමක්ද, විමර්ශන තියෙන කුමන මට්ටමකද, මෙවැනි ඉතාමත් විනිවිද භාවිත යුතු ආයතනයක් එක. ඒක හොඳයි කියලා අපි විශ්වාස කරනවා. අද පොලිසියට පැමිණිල්ලක් දැම්මට පස්සේ FCID එකට පැමිණිල්ලක් දැම්මට පස්සේ සාමාන්‍ය පුරවැසියෙකු ගිහිල්ලා කරු සභාපතිතුමනි පැමිණිල්ලේ තත්ත්වය මොකද්ද, පරීක්ෂණයේ තත්ත්වය මොකද්ද, පරීක්ෂණයේ සිදුවීමින් තිබෙන කුමන තත්ත්වයකට විභාග කරන්න බෑ. ඒ නිසා වැදගත් දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය ඒ තිබුණ අග්‍රාමාත්‍ය ලේකම් රැයටදී තමයි ඒකත් ඇත්ත. ඒකත් ඇත්ත. හැබැයි දැන් මොකද කරේ? මා ගාව තිබුණා ගරු සභාපතිතුමනි ඉදිරිපත් කළාද කැබිනට් පත්‍රිකාවක්. ඒ කැබිනට් පත්‍රිකාව අනුව මෙම දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය විසිරුව හැරියා. කවදා ඉඳන්ද දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය අඛණ්ඩව පවත්වාගෙන යාම කියලා කැබිනට් පත්‍රිකාවක් දැම්ම අගමැතිවරයා 2018 8 වෙනි මාසයේ 30 වෙනිදා එම දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම සඳහා දාපු කැබිනට් පත්‍රිකාවට ජනාධිපතිවරයාගේ සහ ඇමතිවරුන්ගේ නිරීක්ෂණ ආවා. ජනාධිපතිවරයාගේ සහ ඇමතිවරුන්ගේ නිරීක්ෂණය මත කැබිනට් පත්‍රිකාවෙන් දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය අඛණ්ඩව පවත්වාගෙන යන කියලා අන්තිමට තීරණය වෙනවා කමිටු ලේකම් කාර්යාලය අහෝසි කරන්න කියලා. ඒ අමුතු එකක්. කැබිනට් පත්‍රිකාවක් දානවා දීර්ඝ කරන්න කියලා. කැබිනට් මණ්ඩලය තීරණය කරනවා. මම වගකීමෙන් කියනවා කැබිනට් මණ්ඩලයම තීරණය ගන්නකොටත් එම කැබිනට් මණ්ඩලයේ 7 දෙනෙක් තිබුණා පැමිණිලි FCID එකේ. ඉතින් ඒගොල්ලෝ ඒක අහෝසි කරන්න කියන එක පුදුම දෙයක් නෙවෙයි. ඒ නිසා තමන්ගේ නඩු තමන් අහගන්නවා වැඩක් එතනුනේ. දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය විසුරුව හැරිය. දැන් දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය විසුරුව හැරීමේ ප්‍රතිඵලය මොකක්ද? දැන් ගරු සභාපතිතුමනි මූල්‍ය අපරාධ විමර්ශන කොටසට කිසිදු පැමිණිල්ලක් යන්නේ නැහැ. දැන් එමින් තිබෙන අලුත් පැමිණිලි. අලුත් ඇමතිවරුන්ගේ, අලුත් නිලධාරීන්ගේ, අලුත් සභාපතිවරුන්ගේ පැමිණිලි එන්න පටන් ගත්තා. එන්න පටන් ගත්තා විතරයි දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් කරා විසුරුව හැරිය. දැන් FCID එකට පැවරී තිබෙන්නේ පවර පැරණි තමන් වෙත එල්ල වූ තමන් වෙත යොමු කොට තිබෙන පැමිණිලි විමර්ශනයේ විතරයි. ඒක වැරදි, අන්න වැරද්ද. FCID එකට යලි කිසිදු අලුත් පැමිණිල්ලක් ලබා ගැනීමට හෝ අලුත් පැමිණිල්ලක් විමර්ශනය කිරීමට බලය නැහැ. ඇයි ඒක කරේ? මම දැනගන්න කැමති අග්‍රාමාත්‍යවරයා කාර්යාලයෙන් තමයි මේක නතර කරේ. ද අගමැතිවරගේ කාර්යාලයත් අද මේ විවාදයට ගන්න නිසා අගමැති කාර්යාලය විසින් කියවිය යුතු තිබෙනවා. ඇයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට දැන් කිසිදු ආකාරයේ පැමිණිල්ලක් ලබා දීමට අවස්ථාවක් ලබා නොදී දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය විසිරුව හැරියයි. සත්‍ය නංගරු සභාපතිතුමනි, තමන්ගේ පැමිණිල්ලෙන් දෙනකොට තමන් ආයතන විසිරුව හැරිය. මේක තමයි සිදු වී තිබෙන්නේ. එනිසා මේ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය විසිරුව හැරීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් පැන නගමින් තිබෙනවා. ඊළඟ ගරු සභාපතිතුමනි, ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය නිසාම මේ ජනාධිපති කොමිෂන් සභාව විශේෂම දැන් විශාල කොමිෂන් සභාවක් සාකච්ඡා වෙමින් තිබෙනවා. බැඳුම් කර මිලදී ගැනීම පිළිබඳව ජනාධිපති විශේෂ කොමිෂන් සභාව. මම හිතනවා ඒ කොමිෂන් සභාවෙන් අපේ රට යම් දර්ශකයක් ලබා දීලා තිබෙනවා. මේ දූෂණ, මේ වංචා කවර ශේත්‍රයන් පැතිරෙනවාද කියන එක. ඒක හරි වැදගත්. මීට කලින් බොහෝ අය දූෂිතයා වංචකයා හැටියට හඳුන්වමින් තිබුණේ එක්කෝ අර්ජුන මහේන්ද්‍රන්, එක්කෝ පර්පචුවල් සමාගමේ අයිතිකරුවා. මෙද තමයි දූෂිතය ලෙස මේ ගනුදෙනු ආරම්භයේදී. හැබැයි ගරු සභාපතිතුමනි, අතිශය වැදගත්, අපේ රටේ මේ දූෂණ, මම කියන්නේ සරල කුඩා දූෂණ නෙවෙයි, මෙවැනි බරපතල ගණයේ දූෂණ, මේ කිසිවක් තනි පුද්ගලයෙකුගේ තනි හිතුවක්කාරී තක්කඩි ක්‍රියාවක් නෙවෙයි. මේක ඉතාමත් සමීප සබඳතාවයන් සහිත ගොඩනැගී තිබෙන ජාලයක්. එනිසා අපේ රටේ කවදාවත් මේ දූෂිතයෙක් පිළිබඳ චෝදනාවක් එල්ල වුණාට දූෂිත ජාලය සමාජ හමුවේ නිරාවරණය වී තිබුණේ නැහැ. එනිසා මේ බැඳුම් කර කොමිසම හරහා දූෂිතයන් එළිදරව් වෙමින් තිබෙනා වාගේම ඒ දූෂිතය හා ගැට ගැහුණු, ඒ දූෂණය හා ගැට ගැහුණු දූෂිත ජාලය ක්‍රමානුකූලව සමාජගත වෙමින් තිබෙනවා. එහි හිටපු මුදල් අමාත්‍යවරයාගේ සඳහා තිබෙන කාර්යභාරය අද කොමිසම හමුවේ එළිදරව් වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි, EPF අරමුදල මේවන් ලද ප්‍රධාන නිලධාරියාගේ කාර්යභාරය, ඒ ඔහු දූෂිතයට තමන්ගේ දායකත්වයේ ප්‍රමාණය එළිදරව් වෙමින් තිබෙනවා. ඒ වගේම මහ බැංකුවේ උසස්යයි සම්මත, එහෙත් දූෂණ වලට අනුබල දෙන එම නිලධාරීන් තන්ත්‍රයේ ස්වභාවය අද මෙම දූෂිත වලල්ල එළිදරව් වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ දූෂිත ගනුදෙනු පිනපට සින ව්‍යාපාරික වලල්ල, ඒ ව්‍යාපාරික වලල්ලත් සැලකිත ප්‍රමාණකින් මේක එළිදරව් වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ දූෂිත වලල්ලේ පිටපස්ස තිබෙන දේශපාලන හස්තයන්, අපි අවසන් නිගමනයකට ආ යුතු නැහැ. සමහර අයට කියන්න පුළුවන් මගේ සීයා කාලේ ඉඳන් ඥාති, මගේ සීයාගේ යාළුවෝ, මගේ සීයාත් එයාගේ සීයාගේ යාළුවෝ, මන්නම් මගේ සීයාගේ යාළුවෝ කවුද කියන්න දන්නේ. හැබැයි මන් දැක්ක සමහර අය කියන එයාගේ සීයාගේත් යාළුවෝ. ඒ කියන්නේ සීයාගේ යාළුවොත් මතක මුණුපුරෝ ඉන්නවා දැන්. ඉතින් එහෙම තමයි දැන් මේ මම හිතන්නේ වෙලදරව් වෙන එක හොඳයි. කෝප් කමිටුව හමුවේ නිශ්චිත විමර්ශන විභාගයක් පැවැත්වෙමින් තිබෙන වෙලාවක ඒක සරල විභාගයක් වුණේ නෑ ගරු සභාපතිතුමනි. ඒ ඇත්තටම දෙපැත්ත බෙදුණු විභාගයක් බවට පත් වී තිබුණා. ඒ විභාගයේ එක පාර්ශ්වයක් වංචාව එළිදරව් කර ගැනීම සඳහා ප්‍රයත්න දරන අතර තවත් පාර්ශ්වයක් දැනුවත්ව හිතාමතා එම වංචාව වසා ගැනීම සඳහා ප්‍රයත්නයක් තිබුණා. එනිසා කෝප් සභාවේ එම සභා වාරයෙන් පත්‍රවල ප්‍රධාන ශීර්ෂ පාඨ හැදුවා. සභාපතිවරයා නැගිටලා යනවා, කතා කරන්න අවස්ථාව දෙන්නේ, විගණකාධිපතිතුමාට තර්ජනය කරනවා. මෙහෙම ස්වභාවය ලංකා මෑත පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදු කෝප් කමිටුක සිදු නොවෙච්ච තත්ත්වයන් අපි දැක්කා. ඒ කියන්නේ මොකද්ද? ඒ දූෂිත වලල්ල එතනට තත්පත් කරගෙන තිබුණු ප්‍රමාණය තමයි එයින් පෙන්නු කරන ගරු සභාපතිතුමනි. ඒ විතරක් නෙවෙයි, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා කරුණාරත්න පරණවිතා නියෝජ්‍ය අමාත්‍යතුමා කිපකරුවා මම එකඟයි. ඒ කියන්නේ කෝප් කමිටුව හමුවේ ඉන්න හිටපු මන්ත්‍රීවරු විතරක් නෙවෙයි, මේ සභාවේ අනික් අයගේ පරීක්ෂාවට මා කියන්නේ මේකට ඇසුරු කරන්න බාධාවත් තිබෙනවා. කවුරු හරි කෙනෙක් එක මිත්‍රයෙක් වෙන්න බෑ, කාත් එක්කත් කතා කරන්න බැරි බාධාවක් නෙවෙයි. නමුත් අපිට සොයා ගන්න පුළුවන් ගරු සභාපතිතුමනි, දොරේ සද්දේ බෙරේ සද්දේ හොයා ගන්න පුළුවන් නේ. ගරු සභාපතිතුමනි, මාස දෙකක් ඇතුළත දුරකථන ඇමතුම් 62ක් ගන්නකොට දිනපතා කතා කරනකොට යාළුකමට එහා ගිය පිකක් බව දැනෙන්න ඕනනේ. මහත්ය දුරකථන ඇමතුම් 300 ගණක් ගන්නකොට, මහත්ය නෝන 400 ගණනක් ගන්නකොට දැනෙන්න ඕනනේ මේක නිකන් පෞල් සබදාතාවයකට එහා ගෙනලද සබත්තා. ඒක මොන වර්ගය හරි අනියම් සබතාවයක් තියෙන ඕන ගරු සභාපතිතුමනි. මොන වර්ගය හරි නැත්තම් ගරු සභාපති මාස දෙක තුනක් ඇතුළත 100 ගණක් කතා කරන්න කල්පනා කරලා බලන්න. එනිසා මේ දූෂණ මේ ඇමතුම් වල ස්වභාවය, එහි තිබෙන ඝනත්වේ, එහි තිබෙන පරාසය, ඒවත් එක මේක පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හරහා අපේ රටේ මේ බැඳුම් කර ගනුදෙනුත් එක ගොඩනැගිලා තිබෙන දූෂිත ජාලය එළිදරව් වෙමින් තිබෙනවා. ඒක ඉතාමත් වැදගත් එකක්. එළිදරව් වුණාට පස්සේ යම් මන්ත්‍රීවරු යම් අසාර්ථක උත්සාහයන් යම් සාර්ථක උත්සාහයන් මේ පාර්ලිමේන්තු ධර්මයෙන් තිබෙනවා තමන් නිදොස් වෙන. ඒක තමන්ගේ අයිතිය. ඒක පාර්ලිමේන්තු ප්‍රකාශක නිදොස් විය හැකි කියලා මම කිසිත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් උත්සාහයක් දරනවා. අපි ඒ උත්සාහයට හා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ පාර්ලිමේන්තු ප්‍රකාශකෙන් පමණක් නිවැරදි කරගත යුතු නිවැරදි කරගත හැකි දෙයක් අපි විශ්වාස කරන්නේ. මොකද මහා දූෂණ සිදු වී තිබෙන වෙලාවක ඒ දූෂණ පිළිබඳ පරීක්ෂණ කරමින් තිබෙන කෝප් සභාවේ ඒ දූෂණ ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. ඒ ආන්දෝලනයට තුඩු දී තිබෙන වෙලාවේදී ගරු සභාපතිතුමනි එවැනි වෙලාවකදී දුරකථන ඇමතුම් ඒ සමාජිකයන් ගන්නව නම් ඒක යාළුකමට එහා ගියපු සබත්තාවයක් බව පැහැදිලි. යාළුකමට එහා ගියපු එක වෙන මුකුත් නෙවෙයි. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ කොමිෂන් සභාව හරහා එළිදරව්වෙන් තිබෙන මේ දේ අතිශය වැදගත්. හැබැයි ඒ වගේම මම එතුමාගේ අවධානය යොමු කරන්න කැමති තවත් කොමිෂන් සභාව විශාල ප්‍රමාණයක් තවත් කොමිෂන් සභාව පිහිටෙව 2015 මාර්තු මාසෙ ජනවාරි මාසයේ ජනාධිපති ධුරයට පත් වෙලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 2015 මාර්තු මාසෙ කොමිෂන් එකක් පිහිටෙව්වා. බරපතල වංචා දූෂණ පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව කියලා. දැන් මේ කොමිෂන් සභාව මා දැක්ක විශාල රූපවාහිනී නේද? අපි දැක්කා ජැක්සන් ඇන්තනි චන්න වගේ රංගන ශිල්පීන් ඒ වගේම හමුදා නිලධාරීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ වගේම විශාල නාවික හමුදාපතිවරු විශාල පිරිසක් මෙම කොමිෂන් හමුවට ගෙනිච්චා. 2015 මාර්තු මාසේ තමයි මෙම කොමිෂන් පිහිටෙවි. දැන් 2016 මැයි මාසේ මේ කොමිෂම විසින් ITN එකේ සිදු ලක්ෂ 1100ක බරපතල මූල්‍ය අවභාවිතාව පිළිබඳව කොමිෂන් සභාවෙන් පරීක්ෂණය කරලා 2016 මැයි මාසේ ජනාධිපතිතුමාට බාර දුන්නා. 2016 මැයි. අද 2017 නොවැම්බර්. ඒ කියන්නේ මීට මාස 18කට පෙර. එහි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා, හිටපු සභාපති අනුර සිරිවර්ධන, උපාලි රංජිත් වගේ කණ්ඩායම් චූදිතයන් බවට පත්කොට නඩු ගණ කොළ යුතුයි කියන නිරීක්ෂණ ලබා දී තිබෙනවා. මම දැනගන්න කැමති ඒ 2016 මැයි මාසෙ ITN වල සිදු වූ මූල්‍ය අවභාවිතාව පිළිබඳව ජනාධිපති කොමිෂම විසින් ලබා දීපු වාර්තාවට මොකද්ද වුනේ? දැන් මාස 18කට ඉක්මවා ගොස් තිබෙනවා. ඊළඟ ඒ වගේම 2016 මැයි මාසෙ ජනාධිපති බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිෂමේ දීර්ඝ කාලයක් පරීක්ෂණ පවත්වලා 2016 මැයි මාසේ බාර දුන්න වාර්තාවක්. ඒ වාර්තාව තමයි මයිඅංගනේ මෙමෙතුම දන්නවා පොදු ජනතාවත් අයිට ඉඩම්වල කඩ ඉදි කරලා ඒ කඩ තමන්ගේ දේශපාලනඥයන් වටා බෙදාගත්ත ඌව පළාත් සභාවේ අමාත්‍යවරේ අනුර විධානගමිනි. ඔහුට විරුද්ධව බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ මෙම වංචාව මෙම ගනුදෙනු පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වුවා. පරීක්ෂණයක් පවත්වලා 2016 මැයි මාසේ මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දී තිබෙනවා. 2016 මැයි මාසේ දැන් මාස 18යි. මොකක්ද ඒකට ගත්ත ක්‍රියාමාර්ග? මේ පාර්ලිමේන්තුව අපි දැනගන්න කැමතියි. 2016 ඔක්තෝබර් වල ලංකාවේ විශාල එක කාලයක් විශාලම ආන්දෝලනයට තුඩු දුන්නු රක්නා ලංකා ආයතනය සහ ඇවන්ගාඩ් ගනුදෙනු. ඒ පොඩි ගනුදෙනුවක් නෙවෙයි ගරු සභාපතිනි, කෝටි 1100ක්. ඒ කියන්නේ 2012 ඔක්තෝබර් සිට 2015 ජනවාරි දක්වා එම ආයතනය සුද්ධ ආදායම ලබා තිබෙනවා කෝටි 1100ක්. මේ කෝටි 1100ේ රාජ්‍යට ලැබිය යුතු මේ මුදල් පිටසේස්ත්‍රයකට ලබා දීම පිළිබඳව විශාල විමර්ශනයක් සිදු වුණා. ඒ විමර්ශනයට ගරු සභාපතිතුමනි, ආරක්ෂක මාස්තන්ස හිටපු අතිරේක ලේකම් දමයන්තිව කැඳෙව්වා ඇය රට අත්හැරලා ගියා. රට ඇත්තරලා යන කලින් වජිර අභිවර්ධන අමාත්‍යතුමාගේ අමාත්‍යංශ අතිරේකම් වරියක් අඩු පත් කරගත්. මොකද වජිර අභිවර්ධන මහත්මයා තමයි ගොඩක් දූෂිතයන්ගේ රැකවරණේ ප්‍රධානී. මම අභියෝග කරනවා නැත්තා නෑ කියන කියලා. එයාගේ සෙවණැල්ලට ගිලා සංගවිල හිටියා මාස 6ක් විතර. පහුගිය කාලෙකට ඇහිංගිල හිටපු තැනත් මම කියන්න. දෙනියාය කොයිද හිටියේ, ගෙගරි පාරේ කොයිද හිටියේ කියලා. ඒක පස්සේ අපි කතා කරමු. ඒ නිසා මම කියන්නේ. එතකොට ගරු සභාපතිතුමනි මේක දීර්ඝ කාලයක් තිස්සේ පරීක්ෂණ කරා. හිටපු ආරක්ෂක ලේකම්වරයා කැඳෙව්වා, හමුදාපතිවරයා කැඳෙව්වා, ඇවන්ගාඩ් සභාපතිවරයා කැඳෙව්වා. මේ ඔක්කොම කරලා මේ ඇවන්ගාඩ් ගනුදෙනු පිළිබඳව 2016 ඔක්තෝබර් මාසේ අවසන් පරීක්ෂණ වාර්තාව ජනාධිපති කොමිෂන් වාර්තාව ජනාධිපතිතුමාට බාර දුන්නා 2016 ඔක්තෝබර්. දැන් 2017 නොවැම්බර් මාස 13ක් ගත වී තිබෙනවා මේ කෝටි 1100ක් ගනුදෙනු පිළිබඳව ඒ විමර්ශන වාර්තාවේ නිර්දේශවලට මොකද සිදු වී තිබෙන්නේ? ඊළඟ එක ඒ වගේම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය ඊට ඒ සතුව තිබුණ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන බෙදාහැරලා තමගේ චක්ගෝලයන්ට බෙදීමේ පිළිබඳ පරීක්ෂණයක් තිබුණා. ඒ පරීක්ෂණයට ජනාධිපති විමර්ශන කොමිස් සභාව බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිස් සභාවට කැඳවුවා. වර්තමාන ජනාධිපතිවරයාට අදාළ තන ජනාධිපතිවරයාගේ ලේකම්කාරට අදාළ තනතුරක් දරන ජගත් පුෂ්පකුමාර තනමල්ල වැල්ලවයි හිටපු අමාත්‍යවරයා. ඒ පිළිබඳ පරීක්ෂණය සිදු කරා. දීර්ඝ පරීක්ෂණය සිදු කරලා 2017 ජනවාරි මාසයේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ජනාධිපතිතුමා විසින් එම කොමිසම් සභාවේ වාර්තාව ලබා දී තිබෙනවා. මම දැනගන්න කැමතියි ඒ කොමිසම් සභාවේ වාර්තාවට මොකක්ද වුනේ කියලා. ඊළඟ ඒ වගේම නෑ ඒ නඩුව දැම්ම අල්ලස් කොමිසමේ. ඔව් මේක මෙතන වෙන චෝදනාව. මොකද මේමනේ තියෙන්නේ. ඒක නඩුවකදී ඔබතුමා මටත් වඩා නීතිඥයෙක්. ඔබතුමා දන්න නිසා රයිට් රයිට් හරි. ඊළඟ 2016 ඔක්තෝබර් වල පරීක්ෂණ වාර්තාවක් ලබා දුන්නා. එන කල්ලිකුත්තු පුපුන ද්‍රව්‍ය ගෙන්වීම හරහා ලක්ෂ 2000කට වඩා වැඩි ප්‍රමාණයක් අපේ රට පාඩු වෙලා තිබෙනවා. කල්ලිකුත්තු පුපුන ද්‍රව්‍ය මේ සඳහා සම්බන්ධ වෙලා තිබුණායි කියලා චෝදනා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශ සිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මියට. මේ පොල් දීර්ඝ පරීක්ෂණයක් ජනාධිපති විමර්ශන කොමිස් සභාවෙන් සිදු කරා. ඒ ඉතා වැදගත් කොමිසම් සභාවක්. අපි දන්නවා හිටපු අභියාචනාධිකරණයේ විනිසුරු තුමෙක් ඉන්නෝ, මහාධිකරණ විනිසුරුවන් තුන්දෙනෙක් පමණ ඉන්නෝ, ඒ වගේම හිටපු විගණකාධිපතිවරයෙක් ඉන්නෝ, ඒ වගේම නීතිපති පාරමිතාමත් කාර්යක්ෂම නිලධාරීන් කණ්ඩායමක් ඉන්නෝ, ඒ වගේම විමර්ශනය සඳහා පොලිස් ඒකකයක් තිබෙනවා. ඒ නිසා ඉතාමත් වැදගත් පරීක්ෂණ ඒකකයක්. අභියාචනාධිකර විනිසුරුවරේ, මහාධිකරණ හිටපු විනිසුරු තුදෙනෙක්, ඒ වගේම හිටපු විගණකාධිපතිවරයෙක්, ඒ වගේම නීතිපති පාරමිතාමත් කාර්යක්ෂම නිලධාරීන් සහ විශේෂ පොලිස් ඒකකයක්. මෙම මැද අතල තමයි මේ පරීක්ෂණය සිදු කරේ. මේ පරීක්ෂණය සිදු කරලා මේ දමයන්ති ජයරත්න මිලියන 1,20,000ක කල්ලිකුත්තු පුපුරන ද්‍රව්‍ය ගෙනීම පිළිබඳ පරීක්ෂණ වාර්තාව 2016 ඔක්තෝබර් මාසයේ ජනාධිපති විමර්ශන කොමිස් සභාව විසින් ජනාධිපතිවරයා වෙත බාර දී තිබෙනවා. 2016 ඔක්තෝබර් දැන් මාස 13ක් ගත වී තිබෙනවා. මම දැනගන්න කැමතියි ඒකට මොකක්ද වුනේ කියලා. ඊළඟ හලාවත පොල් සංවර්ධන ඔබතුමා ගාව වෙනත් මං හිතන්නේ එකක් තියෙනවා. හලාවත පොල් සංවර්ධන මණ්ඩලයේ ඒකේ ඔබතුමා දන්නවා පුඩා කුඩා වෙන්න පුළුවන්. හැබැයි මේවා ජනාධිපති විමර්ශන කොමිස් සභාව විසින් ලබා දී තියෙන වාර්තාවක්. ඒ පිළිබඳ ගංවතුර ආධාර බෙදා දීමේදී අර විදියටම ඡන්ද ඉලක්ක කරගෙන ගංවතුරට මුවා වෙලා බහඬ බෙදා දීම පිළිබඳව මහා මුදල් වංචාවක් පිළිබඳව කරුණු වාර්තා වී තිබුණා. ඔබතුමා දන්නවා ජගත් මේ සොයිස අමාත්‍යවරයා 2015 ජනවාරි ඒ ඡන්දේ කාලේ මොනරාගලට ගංවතුරක් තිබ්බද? මොනරාගලට ගංවතුරක් තිබ්බේ නැහැ. හැබැයි මේ හලාවත පොල් සංවර්ධන මණ්ඩලයෙන් වැල්ලවායට තනමල්විලට බඩු බෙදුවා ගංවතුර කියලා. මෙමය සිද්ධ වෙලා තිබුණේ. ඒ නිසා මේ පිළිබඳ දීර්ඝ පරීක්ෂණයක් කරා. මේ දීර්ඝ පරීක්ෂණයක් කරලා 2016 ඔක්තෝබර් මාසයේ ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවත් ජනාධිපතිතුමා වෙත බාර දීලා තිබෙනවා. දැන් මාස 13ක් ගත වෙලා තිබෙනවා. මම දැනගන්න කැමතියි ඒ පරීක්ෂණයට මොකද සිද්ධ වුනේ කියලා. ඊළඟ ශ්‍රී ලංකා යාලයින් ආයතනයේ විශාල ලෙස මා දැක්ක ආයෙත් කැබිනට් මණ්ඩලෙන් තීරණ කරන් තියෙන කමිටුවක් දාන්න. මම දන්නේ ඒක ඇත්තද කියලා මම දැක්ක මාධ්‍යවල වාර්තා වෙලා තිබුණා. කැබිනට් මණ්ඩලේ තීරණයක් ගත්තා කියලා එයා ලංකා ආයතනය පිළිබඳ නැවත විමර්ශනයක් කරන්න. කමක් නැහැ. තව වංචා දූෂණ තිරුවන් නම් තව තව හොයන්න. කල්පයක් ගියත් හොයන්න කමක් නැහැ. හැබැයි ශ්‍රී ලංකා යාලයින් ආයතනය පිළිබඳව විශේෂම නිසාන්ත වික්‍රමසිංහ පිළිබඳව එතුමා කැඳෙව්වේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවට. එතුමා කැඳවලා යන ගමන් රූපහඬ ප්‍රකාශ දීපු අපි දැක්කා. විශාල ආන්දෝලනයට තුදු වුණා. ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාගේ ආර්යාවගේ මල්ලිවැණි කෙනෙක් මෙම ආයතනයට කැඳවීම පිළිබඳව විශාල චෝදනා මාධ්‍ය වාර්තා පලිගැලීම් ලෙස අර්ථකථනය කරලා තිබුණා. ඒ පිළිබඳ පරීක්ෂණය සිදු කරා. පරීක්ෂණය සිදු කරලා 2017 ජනවාරි මාසයේ එම පරීක්ෂණ වාර්තාව ලබා දුන්නා. මම දැනගන්න කැමතියි ඒකට මොකද වුනේ කියලා. ඒවට කිසිව දෙයක් සිදු නොවෙන්නේ නම් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාත් එක්ක මම එකඟ වෙනවා. මේ පලිගැනීම සඳහා දරන ප්‍රයත්නක් විතරද? පලිගැනීම සඳහා දරන ප්‍රයත්නක් නොවෙන්නේ නම් මේ වංචා දූෂිතයන්ට දඬුවම් ලබා දීම සහ වංචා දූෂණ අධෛර්යයට පත් කිරීම සඳහා නම් මේ පරීක්ෂණ සිදුවන්නේ. මේවා ෆයිල් වලින් යට යන විදිහක් නැහැ. ෆයිල් වලින් යට යනවන විතරක් නම සාධාරණ සැකයක් කාටත් තරකයක් ගොඩනගෙනවා. මේ පලිගැනීම සඳහා කරපු දේවල් නැත්තම් බිය වෙන්නේ බෙද්දීම සඳහා කරපු දේවල්. ඒ නිසා ඒ පිළිබඳව නිවැරදිභාවය හදන්න ඕනකම තිබෙන්නේ ඒ අදාළ බලධාරී. ඒ වගේම SM රංජිත් පිළිබඳව පරීක්ෂ SM රංජිත් උතුරුමැද පළාත් සභාවේ මහමැතිවරයා පිළිබඳව මේ අපි කරපු පරීක්ෂණ නෙවෙයි. ඒ වගේම ඔහුගේ සොහොයුරාගේ බිරිඳ පිළිබඳව මම නම් කියන්නේ නැහැ බිරිඳ නිසා පිළිබඳව පරීක්ෂණය සිදු වුණා. උතුරුමැද පළාත් සභාවේ වාහන ගැනීම සහ මහා මුදල් අවභාවිතාවන් පිළිබඳව ජනාධිපති බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ පරීක්ෂණයක් ගියා. ඒ පරීක්ෂණයෙන් පස්සේ 2017 ජනවාරි මාසයේ එම පරීක්ෂණය අවසන් කරලා ජනාධිපතිතුමා විසින් වාර්තාව ලබා දී තිබෙනවා. මම දැනගන්න කැමති එම වාර්තාවේ නිර්දේශ වලට මොකද සිදු වුණේ කියලා. ඊළඟ විශේෂයෙන්ම හෙලිකොප්ටර් ඒ කියන්නේ විශාල ආන්දෝලන මට මතකයි ප්‍රධාන ප්‍රවෘත්ති නිර්මාණය වුණා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයාගේ බිරිඳගේ හැට්ටේ කටු ගැසීම පවා සඳහා පවා හමුදාල් සොල්දාදුවන් යොදවපු බව. බල්ලෝ නාවන්න පවා හමුදාල් සොල්දාදුවන් යොදවපු බව. ඒ ඔක්කොම ඉදර වුණේ මේ ජනාධිපති විමර්ශන කොමිසම. ඒකයි මම කියන්නේ. ඒවා මාධ්‍ය වලට අනාවරණය වුණේ. මම ඒක කියන්න. දැන් ඔබතුමාලා බලලා ඉන්නේ. ඒක අපි මම ඔය ඒක මම දෙසැම්බර් මාසේ 9 වෙනිදා මුදල් අමාත්‍යාංශ විවාදයේදී මම අපි මොකද්ද කරන්න කියලා කියනවා සාහතික වශයෙන්. එතකොට 2000 මට නොකරන ඒවා නම් කියන්න පුළුවන් මේ හොරකම් නම් කරන්නේ සාහතිකයි. කරන වැඩි මම පස්සේ කියන්නේ. ඉතින් 2017 ජුනි මාසේ මේ හෙලිකොප්ටර් අවභාවිත හෙලිකොප්ටර් වලින් ගිහපු ගමන් බිමන් පිළිබඳව ඒ වගේ මුදල් පිළිබඳව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පත්තරවල ශීර්ෂ පාට ගියා මෙතර මුදල් ප්‍රමාණයක් කෙදුණා මෙතර එල්දරා වුණා හමුදාල් සොල්දාදෝ බල්ලෝ නාවන්න ගත්තා හමුදාල් සොල්දාදෝ නෝනාගේ හැට්ටේ කටු ගහන්න ගත්තා කියලා විශාල ප්‍රවෘත්ති නිර්මාණයක් වුණා. ඒ ප්‍රවෘත්ති නිර්මාණ උනේ බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව ජනාධිපති කමිස් සභාවේ ඉදරවූ කරුණු.
ඕර ප්ලීස් කරෝ එඩ්වඩ් ගුණසේකර මහත්තුමා මුලාසෙන්ට පැමිණ ඇත.
ඒ පිළිබඳව අපි එක්කිනානේ අපි පක්ෂ ලැබෙන ඔක්කොම එක්කිනේ කතා කරපුවා ඉවරයි. ඒගොල්ලෝ ඔය ක්‍රමේ හදාගත්තා නම් ලේසි. ඔව් එක්කිනේ කතා කරගත්තාම ඔක්කොම හරිද? එතකොට මම කියන්නේ මෙන්න මේ හෙලිකොප්ටර් අවභාවිතාව පිළිබඳ විශාල ශීර්ෂ පාට කෝටි ගණන් මුදල් අවභාවිතාව වේදේව කියලා පත්තරවල ශීර්ෂ පාට ගියා. හැබැයි අපි දැනගන්න කැමති මේක 2017 ජුනි මාසේ මේ පරීක්ෂණ වාර්තාව ජනාධිපතිවරයා ලබා දී තිබෙන අවසන් වාර්තාව මොකද කරන්නේ? ඒක මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕන. ඊළඟ විශේෂයෙන්ම 2017 අප්‍රේල් වල හම්බන්තොට වරාය විවෘත කිරීම පිළිබඳව මදක්කා ජැක්සන් ඇන්තනි වැනි රංගන ශිල්පීන් චන්න වගේ නාට්‍ය ඒ රංගන කණ්ඩායම් මෙම ජනාධි බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ මේ බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන සභාවට කැඳින්වුවා. කැඳවලා දීර්ඝ පරීක්ෂණයක් ගියා. රට විශාල මත හැදුණා. මේ නළුවන් ගේන එක හොඳද? නිලියන් ගේන එක හොඳද? රංගන ශිල්පීන් ගේන එක හොඳද කියලා විශාල සාකච්ඡාවක් රටේ තිබුණා. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? මේ පරීක්ෂණය සිදු කළා. පරීක්ෂණය සිදු කළ චන්න විජේවර්ධන ඒ විතරක් නෙවෙයි එතන තමයි ඉන්නේ ප්‍රියාත් බන්දු. කොහේ රිංගලා ඉන්න යාළුවා. ප්‍රියාත් බන්දු වෙනි අයගේ මේකට සම්බන්ධ පිළිබඳව පරීක්ෂණ ඉදිරිපත් කරා පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරා 2017 අප්‍රේල් වල දැන් මාස 17යි මම දැනගන්න කැමති මේ පරීක්ෂණ වාර්තාවර මෙම ජනාධිපති කොමිසම සභා වාර්තාවට මොකද වුනේ කියලා. ඊළඟ 2017 අප්‍රේල් වල මාර්ග සංවර්ධන අධිකාරී වාහන මිලදී ගැනීම පිළිබඳව 2017 ගැන පසුගිය ගනුදෙනුවක් ඒ ගනුදෙනුව පිළිබඳව විමර්ශනයක් කරලා මාර්ග සංවර්ධන අධිකාරියම ගනුදෙනුව පිළිබඳව 2017 අප්‍රේල් වල එම කමිස සභාව විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත යවා තිබෙනවා. මම දැනගන්න කැමති එම මාර්ග සංවර්ධන අධිකාරියම චෝදිතයන්ට මොකද සිද්ධ වුනේ කියලා. ඊළඟ විශේෂම නාවලපිටිය දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති තිබුණු ඉඩම් බලහත්කාරයෙන් අල්ලලා එක එක පදනම් හදලා ඒ පදනම් වලට බෙදාගත්තු පිළිබඳව පරීක්ෂණයක් සිදු වුණා. බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිස සභාවේ ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් ඒ බලයේ තිබෙන ඇමතිවරු ඒ කාලේ බලය පාවිච්චි කරලා අල්ලලා ඒවා තමන්ගේ පදනම් වලට ලියාගෙන ඒවා බෙදපු විදිය සල්ලි ගත්තු විදිය ගිණුම් වල අංක සල්ලි කොට ගාපු විදිය මේ සියල්ල කොමිසම සභාවේ අමු එලිදරව් වෙලා 2017 ජූලි මාසෙ දැන් මාස 4කට කලින් එම වාර්තාව ජනාධිපති වෙත ඇලොම් කර තිබෙනවා. මම දැනගන්න කැමතියි ඒකට මොකද සිද්ධ වුනේ කියලා. ඊළඟ 2017 ජූලි වල බාර දුන්නා උඩරට සංවර්ධන අධිකාරිය වංචා දූෂණ පිළිබඳ හදබිම අධිකාරියතුළු ඒ වගේ පිළිබඳ චෝදනාවල් ලක්වුවායින් පිළිබඳ පරීක්ෂණ බාර දීලා තිබෙනවා. ඒ වගේම දෙදස් දහතේ ජූලිවල පරන්තන්වල ඒ රසානික කර්මාන්ත ශාලාවේ හිටපු සභාපතිවරයා පුරසිංහ මහත්මය පිළිබඳව මුදල් අවභාවිතාව පිළිබඳ විශාල පරීක්ෂණයක් සිදු වුණා. ඒ පරීක්ෂණයේ පිළිබඳව වාර්තාව ජනාධිපති විමර්ශනක සභාව විසින් බාර දී තිබෙනවා. ඊළඟ අවසන් වශයෙන් විශේෂයෙන්ම තවත් ආයතනයක මුදල් අවභාවිතාව පිළිබඳව ගොනු කරලා තිබෙනවා. එම වාර්තාව 2017 ජූලි මාසයේ බාර දීලා තිබෙනවා. ඒ නිසා මා මේ ප්‍රශ්නේ මතු කරන්න නිකන් නෙවෙයි. බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිස සභාව 2015 මාර්තු මාසයේ පිහිටවලා මේ 2017 ජුනි වෙනකොට වාර්තා 17ක් ලබා දීලා තිබෙනවා. 17ක්. ඒ 17න් මා මේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් පිළිතුරු ලබා දෙන අග්‍රාමාත්‍යවරයා මා විශේෂ ප්‍රකාශ කරමින් ඉල්ලා හිටියා එම ඉදිරිපත් කළද වාර්තා මේ පාර්ලිමේන්තුවේ සභාගත කරනවාද කියලා. මොකද ඒවා ජනාධිපතිවරයාගේ පුද්ගලික දේපළ ලෙස මාසලකන්නේ නැහැ. ඒවා මේ මහජනයා දැනගත යුතු දේපළ. අඩුම තරමේ අග්‍රාමාත්‍යවරයා මේ පරීක්ෂණ පිළිබඳව ඉදිරි කටයුතු නෙමෙයි මේ චූදිතෙන් දඬුවම් ලබා දීම නෙවෙයි අඩුම තරමේම වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. පාර්ලිමේන්තුවටවත් වාර්තා ඉදිරිපත් නොකොට මේ දූෂිතෙන් දඬුවම් ලබා දෙවි කියලා බලාපොරොත්තු වෙනවා.
ඔබතුමාට තව විනාඩි 5ක් තිබෙනවා.
ඔව්. ඒ නිසා මාව අවසන් කරමු. ඒ නිසා විශේෂයෙන්ම මේ දැන් සාකච්ඡාවට වමින් තිය බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව ඉදිරියේදී පරීක්ෂණ පිළිබඳව දඬුවම් ලබා දීම පිළිබඳ විශ්වාස තැබිය හැකි වන්නේ දැනට අවුරුදු එකහමාරකට වඩා වැඩි කාලයක් තිස්සේ බාර දෙමින් තිබෙන මේ වාර්තාවලට තමුන්වහන්සේලා ගන්න ක්‍රියාමාර්ග මත මේව තමුන්වහන්සේලා කාලයේ වැලිතලාව විසින් යටපත් කරනවා නම් සහතික වශයෙන් බැඳුම් කර කොමිස සභා වාර්තා යටපත් වෙන එකත් අරුම් පුදුම දෙයක් නොවන බව සහතිකයි. ඒ නිසා මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ පිළිතුරු ලබා දීවි කියලා මා බලාපොරොත්තු වෙනවා. අවසන් වශයෙන් කරු සභාපතිතුමනි විශේෂම අල්ලස්සෝ දූෂණ කොමිස සභාව අපි දන්නවා අපේ රටේ අපි මොනවා කතා කරා සභාපතිතුමනි අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ ධනවත් සහ බලවත් අයට. අපේ රටේ මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් සහ දුබල අයට. ඒක තමයි සත්‍යය. ඒ නිසා තමයි පළමු වතාවට අල්ලස්සෝ දූෂණ කොමිස සභාවෙන් අමාත්‍යවරයෙකුට විරුද්ධ නඩුවක් පැවරුවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිතුරු තිදෙනෙක් අධිකරණයට හමුව කැඳෙව්වා. දේශපාලන බල අධිකාරියට කේන්ති ගියා. හිටපු අධ්‍යක්ෂ ජනරාල්තුමීට ගෙදර යන්න වුණා. මේක සිද්ධු. මේක තමයි ඉතිහාසය. මොකක් වෙනුවෙන්ද? බලවත් ධනවත් අයට නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රතිවිපාක. මේක තමයි අපේ රටේ නීතිය අදාළ සෝදුසන් කොමිස සභාව. ඔවුන් ඉදිරිපත් කරපු වාර්තා මාගාපති වෙනවා. මේ 2017 වසරේ ගරු සභාපතිතුමනි මහා අධිකරණේ නඩු ගොනු කරලා තිබෙනවා 33ක්. අල්ලස් තඳු 31ක් අයිතු වත්කම් විපයීම් 2ක්. කාර්ද ගොනු කරලා තිබෙන්නේ. PC මහතුරු 3 දෙනයි. පොලිස් කොස්තාපල්ල 3 දෙනයි. උප පොලිස් පරීක්ෂකවරු 2 දෙනයි. පොලිස් සාජන් මහතුරු 2 දෙනයි. පොලිස් පරීක්ෂක මහතුරු 1 කෙනයි. ප්‍රාදේශීය ගොවිතැන නිලධාරි ඒකේ DO මහතුරු 1 කෙනයි. ප්‍රාදේශ සභාවේ 1 සභාපතිවරයෙක් ඉන්නවා. ග්‍රාම නිලධාරීන් 3 දෙනයි. රේගු අධිකාරවරු 3 දෙනයි. සහකාර රේගු අධිකාරවරු 1 කෙනයි. විදුහල්පතිවරු 2 දෙනයි. කාර්යාල කාර්ය සේවක මහතුරු 2 දෙනයි. තාක්ෂණ නිලධාරී TO මහතුරු 2 දෙනයි. දීවර පරීක්ෂකයා මාර්ග මගි ප්‍රවාහන අධිකාරී කළමනාකරු. කවුද මේ? දුප්පත් දුබල අය. නීතිය ක්‍රියාත්මක වෙන්නේ ධනවත් බලවත් අය. අද මේ අල්ලස්සෝ දූෂණ කොමිස සභාව ධනවත් බලවත් අයට නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් පුටු අත්තරලා යන බලාගෙන ඉන්න ඕනේ. ඒක තමයි සත්‍යය. ඒක වුන් දන්නවා. එනිසා වුන් මොකද කරන්නේ? ධනවත් බලවත් අයගේ විමර්ශන කටයුතු දීර්ඝ කාලයක් තමන්ගේ තනතුරෙන් විශ්‍රාම යන තෙක් ධනවත් බලවත් අයගේ නඩු ඇදෙනවා, පරීක්ෂණ ඇදෙනවා. ඒක තමයි සත්‍යය. තමන් ඒකට ඍජු මුණ දෙන්නේ. ඇයි? මේ නීතිය පිළිබඳවත් මේ නීතිය ක්‍රියාකාරීත්වය පිළිබඳවත් එහි භාවිතාවන් පිළිබඳවත් අපිට ඕන තරම් අත්දැකීම් තිබුණා ගරු සභාපතිතුමනි. ධනවත් බලවත් අය මේ නීතිය රිංගනවා. මේක නිකන් නෙවෙයි ගරු සභාපතිතුමනි. මේකට තියෙන ආයතන කීපයක්. පරීක්ෂණ කරන ආයතන තිබුණා පොලිසිය, අල්ලස් කොමිසම. නීතිය පනවන ආයතන, නඩු ප්‍රවරණ ආයතන තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුව. නඩු විභාග කරන ආයතන තිබෙනවා මහා අධිකරණයේ, අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ. කඩළු පහකින් පණින්න ඕන. පරීක්ෂණ කරන නිලධාරීන්ගෙන් පණින්න ඕන නීතිපති පාර්ලිමේන්තුවෙන් අවස්ථාව තියෙනවා මහාධිකරණ අවස්ථාවක් තිබෙනවා එතනින් අහුනොත් ඇපීල් කෝට් එකකින් අභියාචන අධිකරණ අවස්ථාවක් තිබෙනවා එතනින් අහුනොත් සුප්‍රීම කෝට් එකකින් අවස්ථාවක් තිබෙනවා මේ පහේ කොතනකින් හරින් එළියට වැටෙනවා මේක තමයි සත්‍යය එනිසා මේ වෙවිලා වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දීමේ ආයතන නෙවෙයි මේ ආයතන ඇවිල්ලා වංචනිකයන් දූෂිතයන් බේරා ගැනීම සඳහා තිබෙන කඩුලු අපි අර පොඩි කාලේ කඩුලු පෙනීම් දිව්වේ ඒ වගේ කඩුල්ලෙන් කඩුල්ල තිබෙනවා මේ වගේ තමයි එළියට එන්නේ මේක තමයි ඇත්ත දල්ලස් සෝ දූෂණකම් සව මහා අධිකරණේ එතුමාට සාධාරණ ඉටු වෙන්න මහේස්ථාත් අධිකරණේ ඇමතිවරු දෙන්න කොට දාලා තියෙන ප්‍රවාහන අගවංශය මම දන්නවා ප්‍රියංකර ජයරත්නට ප්‍රවෘත්ති හා ජනමාධ්‍යයේ කෙලි රඹු කළට ඒවා මම දන්නා නඩුත් මොනවද කියන දන්නව හැබැයි ඊට අමතරව කාටද දාලා තියෙන්නේ මුද්‍රණ සංස්ථාවේ සභාපති ලක්ෂල කළමනාකාර පොලිස් කොස්තාපල්වරු දෙන්නයි ඈ විදුහල්පතිවරු නාගරික මන්ත්‍රීවරේ ලක්ෂල සභාපති ව්‍යාපෘති අධ්‍යක්ෂණාල පොලිස් සැරය මොකද මේ වෙලා තිබෙන්නේ මේ ආයතන තිබෙන කුමක් වෙනුවෙන්ද මම දන්නවා ඒ වගේ නිලධාරී මහන්තුරුන්ට උවමනාව තියෙන්න පුළුවන් හැබැයි මේ දේශපාලන අධිකාරියත් මේ දේශපාලන බලයත් මේ යාන්ත්‍රණයත් ගොඩනැගී තිබෙන ආකාරය පිළිබඳව ඔවුන්ට අධ්‍යක්ීම් සහ භාවිතාවන්ගෙන් ඉතා හොඳ වැටහිමක් තිබෙනවා ඒ නිසා ඔවුන් අත පුච්චගන්නේ නැහැ මේක ඇත්ත කතාව ඒ නිසා මම ඒක අපිටත් තිබෙන වගකීමක් කර සභාපතිතුමනි විශේෂයෙන්ම ඒ වංචා දූෂණ මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරන නිලධාරීන් සහ ඒ ආයතන ආරක්ෂා කර ගැනීම පැත්තෙන් අපිත් අසමත් වී තිබෙනවා මම දැන් කියන්න බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ
දැන් කිටි කරන්න
ඔව් පොලිස්පතිවරයාට නියෝජ පොලිස්පතිවරයාට විරුද්ධ දැන් CID එකකින් පරීක්ෂණ ඉත අපිට සමත් FCID එකේ ප්‍රධානියට විරුද්ධ CID එකකින් පරීක්ෂණ යනවා මොකක් වෙනවද පරීක්ෂණ යන්නේ ගාම්රිස් සෙන්දත් කොහෙද හිටියේ කියලා හොයාගන්න බැරි වුණා කියලා ඉත ගාම්රිස් සෙන්දත් ආපු දවස බලන්නකො ආවේ දෙනියා ඉදන්ද දෙනියා ඉදන් ගාවිල ගෙගිරි පාරේ හිටියේ කොහෙද ඔය දැනගන්නකො ඉත නීතිපති පාර්ලිමේන්තු නිලධාරීන් අද මොකද්ද කියන්නේ මේ චූටිතයන් ඇමතිවරුන්ගේ ගෙවල් වල ඉන්න බව තොරතුරු තිබෙනවා මේ හොරුන් වංචනිකයන් ඇමතිවරුන්ගේ ගෙවල් වල ඉන්නේ නා නිලධාරීන් අපි කොහොමද නඩු වලට යන්නේ කියලා අහනවා ඇත්තනේ ආරක්ෂාව දෙන ඇමතිවරුණා නිලධාරි කොහොමද නඩු කියන්නේ යන්නේ ඒ නිසා මේ දූෂිත වලල්ල මම හිතන්නේ නැහැ මේ අල්ලාහ්සෝ දූෂණ කොමි සභාවට අල්ලාහ්සෝ දූෂණ පිළිබඳව පණතෙන් ලබා තිබෙන බලයෙන් බිඳින්න පුළුවන් එකක් නෙවෙයි මේක බිඳිය හැකිවන්නේ මහා ජන බලයකින් විතරයි මේක බිඳින්න ඕන මේක පුපරවන්න ඕන මේ රටේ දශක ගණනාවක් මහා ජනගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා නාස්ති කරලා අවභාවිතාව යොදවලා තමගේ සුඛ විහරණ සහිත ජීවිත සකස් කරගත්ත ඈත ගොවි ජනපදවල මිනිස්සු ඈත දීවර ගම්මානවල මිනිස්සු රැකියා විරිත තරුණය පාසල් යන තරුණය දරුවා තමගේ ජීවිත පිළිබඳ අපේක්ෂා බංගතර පත් වීම තිබෙනවා ලෙඩ දුක්වලින් වසංගත රෝගවලින් ආහාර වේලක් නැතිකමින් පෙළෙන මිනිස්සු සමුදාය ගොඩනැගී තිබෙනවා හැබැයි ඒ අයගේ ශ්‍රමයෙන් උපදන ධනය ඉතා කුඩා අතලොස්සක් පොදි බඳගෙන ඉතාම සුඛ විහරණ සහිත ජීවිත ගත කරමින් තිබෙනවා මේ අල්ලාහ්සෝ දූෂණ කොමි ස්වභාවට පමණක් බිඳිය හැකි කාර්යයක් කියලා විශ්වාස කරන්නේ ඒ සඳහා මහජන බලයක් ගොඩනැගී යුතුයි ඒ වෙනුවෙන් අපි අපේ පැත්තෙන් දබා දී උපරිම දායකත්වය ලබා දෙන බව සහතික කරමින් මම අවසන් කරන බොහොම ස්තුති සභාව
බොහොම ස්තුති ගරු නිමල් සිරිපාසිල් ඇමතිතුමා
මුලාසර අරුඩ සභාපතිතුමනි
විනාඩි 19ක් තිබෙනවා ඔබතුමාට
අතිගරු ජනාධිපති තුමාගේ වැයශීර්ෂය ඇතුළු ඉතාම වැදගත් වැයශීර්ෂයන් කීපයක් පිළිබඳව කාර්යක සභා විවාදයේ පවත්වන මේ අවස්ථාවේදී මේ විවාදයට එක්වීමට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා විශේෂයෙන්ම අද ව්‍යවස්ථා දායක සභාව තුලත් රටෙත් විධායක ජනාධිපති ධූරයේ පිළිබඳව විශාල විවාදයක් අද ජනතාව අතර තිබෙනවා විධායක ජනාධිපති ධූරයේ තිබුණු අනිසි බලතල රාශියක 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් සමගම අපි ඉවත් කරා ඒ ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි සම්පූර්ණ සහයෝගය දුන්නා. ඒ සහයෝගය දීලා විධායක ජනාධිපති වරයෙකු අතින් වෙන්නට පුළුවන් ඒ අනිසි බලපෑම් ක්‍රියා වලින් 99%ක්ම දැන් ඉවත් කළා තියෙනවා. නමුත් අපි ව්‍යවස්ථාදායක සභාවේදී ඉතා පැහැදිලිව කියා සිටියා බලය විමධ්‍යගත කිරීමත් සමගම පළාත් සභා පිළිබඳ සංකල්පයක් මේ ව්‍යවස්ථාවේ තුල තියෙනවා නම් අපට ජනතා ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිවරයෙක් මේ කාරණේ සඳහා ඉන්න ඕන කියලා. මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්න පළාත් සභාවන් වුණවුන් කටයුතු කරන අවස්ථාවන්හිදී නිවරදි කරන්න මේ සඳහා අපට යම් ආකාරයක ජනාධිපති ධූරයක් පවත්වාගෙන යාම අවශ්‍යයි. ඒක විධායකම කියන්න ඕනත් නැහැ, විධායක නොවේ කියලා කියන්නත් ඕන නැහැ. ඉතින් ඒ නිසා අද එදා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාව එන අවස්ථාවේදීත් විශේෂයෙන්ම කියා සිටියා ශ්‍රේෂ්ඨාධිකරණය එය වෙනස් කළ හැක්කේ ජනමත විචාරණයකින් පමණයි කියලා. ඉතින් එහෙමනම් කවුරු හරි කියනවා නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕන කියලා ජනමත විචාරණයට ගිහිලා බලමු. නමුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දැන් විධායක ජනාධිපති ධූරයේ ඒ අනිසි බලතල කප්පාදු කරලා තියෙන්නේ. නමුත් මේ බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නයත් එක්ක, පළාත් සභා ප්‍රශ්නයත් එක්ක අද ලෝකයේ තියෙන විවිධ ත්‍රස්තවාදී හා අනිකුත් ප්‍රවණතාවයන් දිහා බලනකොට අපට යම් ආකාරයක ජනාධිපති ධූරයක් ජනතාවගේ ඡන්දයෙන් පත් කරගෙන සිංහල ද්‍රවිඩ මුස්ලිම් බර්ගර් බැලේ මේ හැම එක්කෙනාගේම ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙක් අවශ්‍යයි. එතකොට තමයි මේ රටේ සෑම තරාතිරකම ජනතාවට තමන්ගේ ජනාධිපතිවරයෙක් ඉන්නවා කියන කාරණය තේරෙන්නේ. අපි විශ්වාස කරනවා ඒ බලය පාර්ලිමේන්තුවට දුන්නොත් එහෙම, විශේෂයෙන්ම අද ලෝකයේ පාර්ලිමේන්තු තුළ සිදුවන දේවල් බැලුවාම විශේෂයෙන්ම දුර්වල පාර්ලිමේන්තුවක් ආපු අවස්ථාවකදී සමහර විට එතන බහුතර ඡන්ද බලයට වඩා සුළු ඡන්ද කීපයක් තියෙන පක්ෂවල ඡන්ද බලය වැදගත් වෙනවා එවැනි අවස්ථාවන්හිදී. එතකොට වෙන්නේ සුළුතරයේ විසින් බහුතරය ක්‍රියාත්මක කිරීමේ න්‍යායක්. ඉතින් ඒ නිසා මේ පිළිබඳ අපි ගැඹුරින් කල්පනා කළා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තීරණය අරන් තියේදී. ඒ වගේම ජනාධිපති කොමිෂන් සභා පිළිබඳව දැනට ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී ඇති වාර්තා එම කොමිසම ජනාධිපති ලේකම් කාර්යාලයේ මගින් අල්ලස්සා දූෂණ කොමිසමට ගරු නීතිපතිතුමාට අවසන් නොකර ඇති පරීක්ෂණ වලියන් කොටසක් FCID වෙත ආදී ඉන්ද්‍රී පියවරු ගත යුතු ආයතන වෙත ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ඇතුළත් චෝදනා පිළිබඳව ඉදිරි පියවර ඔවුන් විසින් ගැනීමට අපේක්ෂා කරනවා. ජනාධිපති කොමිසමට ජනාධිපති කාර්යාලයට ලැබුණු වාර්තා ඉදිරියේදී ලැබුණු විටත් ඒ සියල්ලම අදාළ පරිදි එසේ ක්‍රියා කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමති. මොකද සභාපතිතුමනි මේ කොමිෂන් සභාවකට දඬුවම් දීමේ බලයක් නැහැ. කොමිෂන් සභාව ඉස ෆැක්ට් ෆයින්ඩින් මිෂන්, කරුණු සොයා ගැනීම පිළිබඳ කාරණයක් තමයි කරන්නේ. එතකොට ඒ ලැබුණු කරුණු ඒ ආයතනවලට යවනවා අවශ්‍ය පියවර ගන්නට. ඒ නිසා ජනාධිපති කොමිෂන් සභාව මගින් සභාවන් මගින් කරන ලද පරීක්ෂණයන් යට ගැහිලා නැහැ. ඒවා ඒ විදිහටම කරගෙන යන බව මම ප්‍රකාශ කරන්න කැමති විශේෂයෙන් අපේ ජනාධිපති ලේකම්තුමාගේ උපදෙස් පරිදි. ඒ වගේම ගරු සභාපතිතුමනි අපේ වර්තමාන ජනාධිපතිතුමා විශේෂයෙන්ම ඔබ දන්නවා එතුමා මුදල් අමාත්‍යාංශයේ බාරව නැහැ. එතුමා මේ රටේ සංවර්ධනයේ සඳහා අවශ්‍ය විශාල කාර්යභාරයක් බහර ගනිමින් පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, තිරසර පාසල් වැඩසටහන කියන මේ වැඩසටහන් රාශියක් ජනාධිපති ලේකම් කාර්යාලයේ යටතට අරගෙන අති දැවැන්ත සේවාවක් කරලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි එතුමා ගමෙන් ගමට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහිල්ලා ජනතාව දැනුවත් කරමින් ඉහළම දේශපාලන නායකත්වයේ තුලින් පරිසර සංරක්ෂණයේ වැදගත්කම, මත්ද්‍රව්‍ය නිවාරණයේ ඇති වැදගත්කම, ඒ වගේම වකුඩු රෝග නිවාරණ සඳහා වූ ජාතික වැඩසටහනට නායකත්වය ලබා දීලා, දරුවන් සුරකීමේ ජාතික වැඩසටහනට නායකත්වය ලබා දීලා, තිරසාර පාසල් වැඩසටහනට නායකත්වය ලබා දීලා කටයුතු කිරීම අපේ සතුටට කාරණයක්. මොකද රටේ අංක එකේ පුද්ගලයා, ඉහළම තලයේ ඉන්න පුද්ගලයා මේ ආකාරයට මේ වැඩ කටයුතු වලට සහභාගී වීම තුළින් එම වැඩසටහන් වල දැඩි සාර්ථක භාවයක් ලැබිලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම ජනාධිපති අරමුදල මගින් විශාල සේවාවක් මේ කාල පරිච්ඡේදය තුලදී ඉෂ්ට කළා තියෙන බව ප්‍රකාශ කරන්න ඕනේ. මොකද ජනාධිපති අරමුදල මගින් විශේෂයෙන්ම වකුගඩු රෝගීන් සඳහා ඒ වගේම හදවත් රෝගීන් සඳහා වෙනත් ආධාර අවශ්‍ය රෝගීන් සඳහා දැවැන්ත මුදල් ප්‍රමාණයක් මේ වර්ෂයේදී දීලා තිනවා. ඉතින් ඒක නිසා මම හිතනවා ඒ වැඩසටහන තුලින් හදවත් සැත්කම් සඳහා රෝගීන් 3714ක් වකුගඩු සැත්තම්මා රුධිර කාන්දුකරණය 1542ක් පිළිකා ප්‍රතිකාර 424ක් මොලේ සැත්කම් ධනිස්සා උකුල්ලස්ති සැත්කම් 1116ක් ඇතුළුව බද්ධ කිරීමේ හා වෙනත් සැත්කම් 6000 ඔක්කොම ගත්තම 6796 දෙනෙකුට සහනය ලබා දෙමින් රුපියල් මිලියන 985ක් පමණ වියදම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඊටාම යථාර්ථවාදී ලෙස අවශ්‍ය ජනතාව වෙත මේ මුදල් ලබා දීලා මේ මුදල් ලාස්ති කරන්නේ නැතුව ජනාධිපති අරමුදල විශිෂ්ට සේවාවක් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ ඉටු කරලා තියෙන බව අපි ඊටාම සතුටින් ප්‍රකාශ කරන්නට ඕන. ඒ වගේම ගරු සභාපතිතුමනි, අද හුඟක් සාකච්ඡා වුණා මේ අධිකරණය පිළිබඳව. මාළඟ තියෙනවා වාර්තාවක් උපරිමාදී අධිකරණයේ පිළිබඳව, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳව. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ 2017 7/1 දිනට විසඳීමට තිබුණු නඩු ප්‍රමාණය 3566යි. ඊට පස්සේ ඒ ඉඳන් මේ 30 වෙනිදා දක්වා ගොනු කරපු නඩු ප්‍රමාණය 1330යි. අවසන් කරපු නඩු ප්‍රමාණය 993යි. විසඳීමට ඉතිරි වෙලා තියෙන නඩු 3903ක්. ඒ වගේමයි විශේෂයෙන්ම අභියාචනාධිකරණයේත් විසඳීමට ඇති ඉතිරිලා තියෙන නඩු ප්‍රමාණය 4946යි. ඉතින් අපිට මේකට මැජික් සොලියුෂන් එකක් නෑ. මොකද ඔබතුමා දන්නවා මේ රටේ යම් නීති පද්ධතියක් තියෙනවා. මේ නීති පද්ධතිය අනුව චූදිතයෙකුටන් ඔහුගේ එම චෝදනාව සහේතුක සැකයකින් තොරව ඔප්පු කරන්නට ඕන. ඒ සඳහා ඔහුට නීතිඥ මහතුරු තබා ගැනීමේ අවසරය දෙන්න ඕනි. සාක්ෂි ආඥා පනත අනුව සාක්ෂි ලබා ගන්න ඕනි. ආවට ගියාට මේ මෙයා වැරදි කරා කියලා එල්ලන්න, ගස් බඳින්න, එහෙම නැත්නම් දඬුවම් දෙන්න පුළුවන් කමක් නැහැ. අපේ රටේ තියෙන නීති ක්‍රමය ඊටාම පාරිශුද්ධ නීති ක්‍රමයක්. ඉතින් එතකොට ඒ සඳහා කාල පරාසයක් යනවා. ඒ සඳහා මේ රටේ නීතියෙන් ස්ථාපිත වෙච්ච යම් යම් නෝම්ස්, යම් යම් මට්ටම් තියෙනවා. ඒ අනුව ඒ නඩු ඔප්පු කරන්න ඕනේ. ඒ නිසා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට කිසිසේත්ම විස්කම් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔවුන්ට තියෙන කාලයේ වේලාව අනුව, තියෙන නඩු ප්‍රමාණය අනුව ඔවුන් ඒ නීතිය අනුව ඒ නඩු විසඳන්න ඕනේ. එහෙමනම් අපි මේ සඳහා වෙන ක්‍රමවේදයක් යොදා ගන්න ඕනේ. එහෙමනම් අපි විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කරන්න ඕනි. විනිශ්චයකාරවරුන්ට සහ අධිකරණයට දෙන පහසුකම් වැඩි කරන්න ඕනි. ඉතින් මෙවැනි ක්‍රියාවලියක් කරන්නේ නැතුව අපට මේ නඩු ගොඩ ගැහිලා තියෙනවා කියලා මේකට කෙටි පාරවල් නැහැ. කෙටි විසඳුන් නැහැ. ඒක නිසා අභියාචනා සඳහා කෙනෙකුට තියෙන අයිතිය අපිට නැති කළා දාන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ අභියාචනා, මේ අධිකරණ පද්ධතිය සකස් වෙලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයක් හදලා තියෙන්නේ, අභියාචනාධිකරණයක් හදලා තියෙන්නේ, මහාධිකරණයක් හදලා තියෙන්නේ. ඒ වගේ ඇපීල් කරන්න, අභියාචනා කරන්න ඉඩකඩ සලස්සලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. එහෙනම් ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉරලා දාලා අයින් කරලා කෙටි මාර්ග හොයන්න ඕනේ. එහෙම නැතුව මං හිතන්නේ පනත් වලින් මේවාට කෙටි මාර්ග හොයන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕනි. අනිත් එක නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන්ගේ ප්‍රමාණය මදි. මං දන්නවා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතාම දැඩි ලෙස මහන්සි වෙලා වැඩ කටයුතු කරනවා. අපේ අමාත්‍යාංශ වලින් අපි නඩුවේ යට යවනවා. අපි දන්නවා ඔවුන්ට ඒ වගේම නීති සම්පාදක ලීගල් ඩ්‍රාෆ්ට්මන්ලා. එතනත් එහෙමයි. අද ඒ සඳහා පුහුණු පිරිස අඩුයි. නමුත් අපි විශාල වැඩ ප්‍රමාණයක් ලීගල් ඩ්‍රාෆ්ට්මන්ලාට යවනවා, නීතිපති දෙපාර්තමේන්තුවට යවනවා. නමුත් ඔවුනුත් මිනිස්සු. ඔවුන්ට කර හැකි කළ හැකි යම් වැඩ ප්‍රමාණයක් තියෙනවා තමන්ගේ කාල පරාසය තුළ. අපි ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙමනම් අපි ඒව ප්‍රසාරණය කරන්න ඕනි. නීතිපති දෙපාර්තමේන්තුවට බැඳෙන්න කවුරු කැමති නෑ. දැන් අද උසාවියේ ගිහිල්ලා මෝෂන් එකක් ෆයිල් කරත් රුපියල් 1500කට රුපියල් 5000ක් ගන්නවා. එහේ මේක රුපියල් 30000ේ පඩියට 35000ේ පඩියට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන නීතිඥ මහත්තයෙක් එන්නේ නෑ. ලීගල් ඩ්‍රාෆ්ට් දෙපාර්තමේන්තුවට එන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි මේ සුවිශේෂී තත්ත්වය අවබෝධ කරගන්න ඕනි. එහෙම නැතුව නීතිපති දෙපාර්තමේන්තුවට බැනලා නීති සමූහ ලීගල් ඩ්‍රාෆ්ට් දෙපාර්තමේන්තුවට බැනලා මෙතන වැඩ කරන්නේ නෑ කියලා කියන එක ඉතාම අසාධාරණ බව කියන්න ඕනි. අපි නීති සම්පාදකයන් වශයෙන් මෙතන අපි ඔවුන්ට තියෙන අමාරුකම් ගැන අපි හොඳ සැලකිල්ලෙන් කල්පනා කරලා ඒවාට අවශ්‍ය පිළියම් අපි යොදන්න ඕනි. ඒවා විශේෂ ක්ෂේත්‍ර හැටියට සලකන්න ඕනි. ඒවා විශේෂ ක්ෂේත්‍ර හැටියට සලකලා ඒ ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා ඒ ක්ෂේත්‍ර තුළ නීතිඥ මහත්වරුන් හා වෘත්තිකයන් රඳවා ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒක කරන්නේ නැතුව අපිට පුළුවන් කමක් නැහැ. නෑ මේ ක්ෂේත්‍ර ප්‍රසාරණය කළා මේ වැඩ කටයුතු ඉක්මන් කරන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි, දැන් අමුර දිසානායක මහත්තයා නිකන් අර මුවහමට තඩි බාන වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෝෂාරෝපණය කරා මේ පළාත් පාලන මැතිවරණය කල් දාන්න අපි කුමන්ත්‍රණය කරා කියලා. අපි උසාවියට ගියා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් වශයෙන් එහෙම ගිහිල්ලා නැහැ. ඕනෑම මේ රටේ පුද්ගලයෙකුට යම් නීතියක් පිළිබඳව ඒක චැලෙන්ජ් කිරීමේ, ඒ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව තියෙනවා. ඒක අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. නමුත් පක්ෂයක් වශයෙන් අපේ ස්ථාවරය වහාම මේ මැතිවරණය පැවැත්විය යුතුය කියන එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය. 22 වෙනිදා මේ නඩුව විභාගයට ගන්න පෙර අපේ දුමින්ද දිසානායක අපේ පක්ෂයේ ලේකම්තුමා උසාවියට ආයාචනයක් කරනවා අපිවත් මේ නඩුවට ඇතුළත් කරගෙන අපේ විරෝධතාවයක් පිළිගන්න කියලා. මේක මේ නඩුවට ඉඩ දෙන්න එපා. වහාම මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යොදන්න පුළුවන් ආකාරයට නඩිතු තීන්දුව දෙන්න කියන ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙනුත් කරනවා කියන එක මං ඉතාම වගකීමෙන් යුතුව කියන්නට කැමතියි. ඉතින් ඒ නිසා අපි මෙතන අපිට මැතිවරණ කල් දැමීමට අවශ්‍යතාවයක් නැහැ. මේ මැතිවරණේ කල් ගියේ මොකද? කල් ගියේ ඇයි? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරුණු විට අනිකොත් සියලුම වගේ පක්ෂ කිව්වා පැරණි මැතිවරණ ක්‍රමයට යන්න ඕනි. මේ කොට්ටාෂ ක්‍රමය එපා කියලා ජනතා විමුක්ති පෙරමුණත් කිව්වා. අපි කොච්චර සටන් කරලාද මේ මැතිවරණ ක්‍රමය ලබා ගත්තේ. ඒකට තමයි අපි උගාක කාලයක් ගත වුණේ සභාපතිතුමනි. ඉතින් ඒ නිසා පරණ ක්‍රමයට යන්න ඕන කිව්වා. ජනාධිපතිතුමත් අපිත් කිව්වා නෑ පරණ ක්‍රමයට නෙවෙයි අලුත් ක්‍රමයට අපි යන්න ඕන කියලා. ඒ වගේම විශේෂයෙන්ම පාර්ලිමේන්තුව පිළිබඳවත් අපි මේ අවස්ථාවේදී කතා කරන නිසා අපිට අලුත් සංයුතියකින් යුත පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමාගේ මැතිවරණ ප්‍රකාශයේ කියා සිටියේ ජනමත විචාරණයකට තුඩු නොදෙන සෑම ආසනයකටම වග කියන මන්ත්‍රීවරයෙක් පත්කරන සම්මිශ්‍ර ක්‍රමයක මැතිවරණයක් අපි පවත්වනවා, එවැනි මැතිවරණයක් ගෙන එනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 19 වෙනි සංශෝධනය සඳහා අපි උදව් කරේ, අපි ඡන්දය දුන්නේ 20 වෙනි සංශෝධනයත් වහාම ගේනවා කියන ඒ පොරොන්දුව මත. නමුත් ඒ පොරොන්දුව අපිට ඉෂ්ට කළා දුන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ව්‍යවස්ථාදායක සභාව තුලත් ඉන් පිටතත් ඉතා ඉක්මනින් මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මේ රටේ ජනතාවට තියෙනවා. බලය බෙදීම වගේම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත් තවත් ප්‍රමුඛතාවයක් මේ රටේ ජනතාවගේ. ඒ නිසා ඒ සඳහාත් අපි සම්පූර්ණ බලය අපි යොදන්න ඕනි. මං හිතනවා කවුරුත් අකමැති වෙන එකක් නැහැ කොට්ටාස ක්‍රමයට යන්න. ඔක්කොම මනාප ක්‍රමයේ පිළිබඳ පැහැදීමක් නැහැ. විශාල මිලමුදලක් වියදම් කරන්නට වෙනවා. ඉතින් ඔව්, ඒ නිසා සභාපතිතුමනි අපි ඒ කාරණයත් ඉතාම පැහැදිලිව අපි කියන්නට ඕන. අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවස්ථාදායක සභාව තුලත් ඉන් පිටතත් විශාල ජනමතයක් ඇති කිරීම සඳහා අපි කටයුතු කරන බව. එසේම අපි අපේ ජනාධිපතිතුමා තමාගේ ඉතාම උනන්දුවෙන් හා උවමනාවෙන් සිය පූර්ණ කාලය ජනතාව වෙනුවෙන් කැප කරනවා. ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය වාසනාව එතුමාට තියෙනවා. එතුමා කොයි රටකට ගියත් රාජ්‍ය නායකින් ඉතාම ඉහලින් එතුමා පිළි අරගෙන ශ්‍රී ලංකාවට ඒක විශාල ගෞරවයක් වුණා. මම අපේ කතානායකතුමා සමග ඇමරිකාව එක්සත් ජනපදයේ ගිහිල්ලා එහි සෙනේට් මණ්ඩලයේ සමාජිකයන් හමුණු අවස්ථාවේදී ඒ සියලු දෙනාම පහේ අපේ ජනාධිපතිතුමාගේ තියෙන නිහතමානීත්වය, ජනාධිපතිතුමා ප්‍රශ්න පිළිබඳව බලන ආකාරය පිළිබඳව ඉතාම පැහැදීමකින් කටයුතු කරා, කතා කරා. ඒ නිසා එතුමා අපිට වාසනාවක්, එතුමා වගේ ජනාධිපතිවරයෙක් ඇවිල්ලා අපිට අන්තර්ජාතික සම්බන්ධතා හොඳට තුලනය කරගෙන සමතුලිත කරගෙන අපිට තියෙන අභියෝග, අන්තර්ජාතික අභියෝග ජය ගැනීම සඳහා යාමට අපිට අවස්ථාවක් ලැබී තියෙන බව මම ප්‍රකාශ කරන්න කැමති. ඒ නිසා අපි එතුමා සහ ජනාධිපති ලේකම් කාර්යාලය ගෙන යන වැඩපිළිවෙල ඉතාමත්ම අගය කරනවා. වැටුප් හා සංඛ්‍යාත කොමිෂන ගැන යමක් කියන්නට ඕන. අද මේ රටේ තියෙන වෘත්තීය සමිති ගැටලු හා ප්‍රශ්නවලට රාශියක් වෙලා ප්‍රධාන පාදකේ වෙලා තියෙන වැටුප් විෂමතාවයන්. ඒ නිසා මේ පිළිබඳව ඉතා පුළුල් ලෙස බලලා එක් එක් තලයන් අතර, එක් එක් සේවාවන් අතර ඩුම්රිය ලොකෝමෝටිව් රියදුරන්ට මම කරි දුන්නොත් සෞඛ්‍ය අය ස්ට්‍රයික් කරනවා, සෞඛ්‍යර දුන්නොත් ලොකෝමෝටිව් රියදුරු ස්ට්‍රයික් කරනවා. මෙන්න මේම රටක් මේ රට. ඉතින් ඒ නිසා වැටුප්පා සංඛ්‍යාතන කොමිසම මේ ළඟදී තීන්දුවක් දුන්නා. ඒක පිළිගන්න ලොකෝමෝටිව් මේ ඩුම්රිය රියදුරු සංගමය කැමති නැහැ. ඉතින් ඒක දෙනවට කැමති නැහැ සෞඛ්‍ය සේවය. ඉතින් මේක හරි පුදුම රටක්. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි, වැටුප්පා සංඛ්‍යාතන කොමිසමට විශාල වගකීමක් තියෙනවා. මේක ඉතාම අමාරු කාර්යයක් බව මම පිළිගන්නවා. මේ කාර්යයට බැහැලා මේ තියෙන විෂමතාවයන්, වැටුප් විෂමතාවයන් රාජ්‍ය ක්ෂේත්‍රය තුළ තියෙන විෂමතාවයන් පුළුවන් ආකාරයකට සමනය කිරීමට මේ වර්ෂය තුළදීවත් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිමින් මේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.